පස්සේ ජීවත් වෙනවා කියන කාරණේ තේරුම් ගන්න බෑ. දැන් පජානාති කියන වචනේ ඊට පස්සේ තව ඉදිරියට කියලා කියනවා සම්පජානාති. සම් කියන්නේ රැස් වීම, එකතු වීම, උපාදානය කර ගැනීම. මේ සම්පජානාති කියන වචනේ එතකොට හුඟක්ම වැදගත්. පජානාති දැනගත්තොත් සම්පජානාති දැනගත්ත හැකි. දැන් සම්පජානාති කියන්නේ අපි එකතු වීම, එකතු කරන බව, එකතු කළ දේ එකතු කරන හැටි, එකතු කළ දේ භාවිතා කරන හැටි, එකතු කරන දේ විනාශ වෙනවා ගෙවි යන හැටි දැන ගැනීම තමයි සම්පජානාති. සම්පජානාති දැනගත්තොත් මෙතෙන්දි ඊට පස්සේ සති සම්පජානාති. මෙතන කියන තව වචන එකව කරනවා දිගටම බුදුහාමුදුරුවෝ පජානාති සම්පජානාති ඊට පස්සේ සති සම්පජානාති. දැන් සති සම්පජානාති කියන එක තමයි ඇත්ත වශයෙන්ම ආනාපාන සතිය භාවනා කරන කෙනෙකුට මේක ආනාපාන සති. මේ ආනාපාන සති කියන වචනෙම කියනවා මේ සති සම්පජානාති. දැන් සති සම්පජානාති කියන එක දැනගත්ත ගමන් ආනාපාන සතිය දැනගන්න බෑ. මේ ආන කියන්නේ ඇතුළට ගැනීම, පාන කියන්නේ පිටකිරීම. දැන් හුස්ම ගැනීම පිටකිරීමත් ආනාපාන එක කොටසක්. ඒක හරි. ඒකත් අපි පිළිගන්න ඕනේ. ඒ වගේම තව ඇතුළට ගන්න පිට කරන හුඟා දේවල් තියෙනවා. මේවා හරියටම ඇත්ත ඇති හැටියෙන්ම සත්‍ය වශයෙන්ම සති සම්පජානාති කියන தത്വෙටම සතියෙන්ම සත්‍ය අවබෝධයෙන්ම හොඳ දිය කියන එකට වඩා හුඟක් ගැඹුරුයි මේ සති කියන වචන. හොඳ දිය කියන්නේ සාමාන්‍යයෙන් ඕනම කපටියෙකුට, ඕනම කට්ටකාරයෙ කට්ටේකුට උපායසිවි වැඩ කරන්න නොයෙකුත් අයිති අසාධාරණකම් කරන්න හොඳ දියක් තියෙනවා. නමුත් මෙතන කියන්නේ සති සම්පජානකාරී නම් හොඳ කියෙන් අයිතු අසාධාරණ කට්ට උපායසිල්ලී මේ අවැඩ කරන්නේ නැහැ. අත්තදාපන පරස්තදාපන කියන වැඩ දෙකම කරන්නේ නැහැ. අත්තදාපන කියන්නේ ආත්මය තමන්ව තවන, පරස්තදාපන කියන්නේ පිටත් බාහිර පුද්ගලයේ බාහිර ලෝකයක් තවන. ඒ වැඩ කරන්නේම නැහැ සති සම්පජානකාරී පුද්ගලයේ. හේතුව ඒ යම්කිසි පුද්ගලයෙකුට එක්ක තමාව හෝ බාහිර පුද්ගලයෙකු තවන වැඩ ක්‍රියා ඉතින් කයින් වචනින් තුනේ තුන් ආකාරයෙන් කරනවා නම් එතන ත්‍රිවිධ ශික්ෂාව නැහැ. එතන අර කායේන සංවරෝ සාදු, වාචාය සංවරෝ සාදු, මනසා සංවරෝ සාදු කියන තුනම නැහැ. ඒ කියන්නේ ත්‍රිවිධ ශික්ෂාවක් නැහැ. ඒ ත්‍රිවිධ ශික්ෂාවක් නැත්නම් තමන්ට ඒ කරන වැඩ වලින් අයිත්තක් අසාධාරණයක් තමන්ටමයි සිද්ධ වෙන්නේ. තමා තමාටම අයිත්තක් අසාධාරණයක් කරගන්න එහෙම නැත්නම් තමා පෞද්ගලික දුර ගන්නවා, තමා පිළිතුරු කර ගන්නවා කියන එක තමයි මේක. මේක හරියටම දැනගන්න නම් අපි බලන්න ඕනේ මේ අපේ දත මේ වට කියන්නේ ගතයි හිතයි. මේක දෙකක් තියෙනවා. රූප වේ රූප නාම රූප කියන එක තමයි ගත හිත කියලා කිව්වේ. එතකොට අපි මේ නාම රූප එහෙම නැත්නම් අපි මේ පංචස්කන්ධය කියලා අල්ලගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය අපි එකතු කරලා ගත්තේ මේ එකතු කරලා ගැනීමේ මේ පංච උපාදානස්කන්ධය පවත්වාගෙන යන හැටි දැන් නියම වශයෙන්ම පිළිසිඳ දැනගත්තොත් තමයි සති සම්පජානකාරී වෙන්නේ. මේ පංච උපාදානස්කන්ධය අල්ලගෙන එකතු කරගන්න වෙන කිසිම දෙයක් නැහැ. හැම පුද්ගලයෙකුගේම දොරවල් පහක් තියෙනවා. ඒ දොරවල් පහෙන් ඇතුළට ගන්න දේවල් නිසා තමයි මේක එක්ක පිළිසිඳ වෙන්නේ, එක්ක පිළිසිඳ වෙන්නේ. දොරවල් පහක්ම හයක් තියෙනවා. හොඳට තේරුම් ගත යුතුයි හැම පුද්ගලයෙක්ගාම දොරවල් හයක්ම තියෙනවා. ඒ දොරවල් හයක්ම තියෙන නිසා තමා මේක පිළිදු වෙන්නේ. ඒ දොරවල් හයෙන්ම තමා මේක පිළිසිදු කරගන්න පුළුවන් වෙන්නේ. මේ අපි දත්ත හිත කියන දෙක. දැන් මේ දොරවල් හය පොඩ්ඩක් හරියට තේරුම් ගත්තේ නැත්නම් අර සති සම්පජානකාරී වෙන්නේ නැහැ. පජානාති පිළිසිදු දැනගත්තේ නැහැ. ඒ දීගංවා අතිසන්තෝ රත්සංවා අරිසන්තෝ දීගංවා පස්ස සන්තෝ රත්සංවා පස්ස සන්තෝ කියන හතර ආකාරයට පජානාති වෙන්නේ නැහැ. අපි මේ සංසාරී ජීවිත කාලයක් තුළම මේ එකතු කරගෙන එකතු කරගෙන එකතු කරගෙන අල්ලාගෙන උපාදානය කරගෙන දැන්පත් කරලා තියෙන ගති ගුණ පිළිබඳව එහෙම නැත්නම් මේ විරුදු ගති ගුණ පිළිබඳව රාග දේශ මොහ පිළිබඳව නිවැරදි ලෙස තක්සේරුවක් කරලා මැනලා දැනගන්න බෑ. ඒ දැනගත්තොත් විතරයි පජානාති වෙන්නේ. එතකොට ඒ දැනගන්න නම් මේ ඉන්ද්‍රියන් හයම පිළිබඳව අපි තේරුම් ගත යුතුයි. අපේ තියෙන හැම පුද්ගලයෙක්ම උපන් විඥානයක් තියෙන සාමාන්‍ය සත්ත්වයේ මේ ආබාධිත නොවන සාමාන්‍ය පුද්ගලයෙකුගේ ඇස, කන, නාසය, දිව, කය මන කියලා ඉන්ද්‍රිය හයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය හයම දුර්වල හයක්. මේ ඉන්ද්‍රිය හයම ඇතුළට ගන්න අර කිනිති දේවල් නිසා තමයි හැම පුද්ගලයෙකුගේම මේ ගතින්ද එහෙම නැත්නම් අර අත්ථතාවනේ පරද්දතාවනේ කරන්න පුළුවන්. එතකොට මේ ඉන්ද්‍රිය හයම අපිට පිට කරන්නත් පුළුවන්. මේ ගත්ත දේවල් පිට කරන්නත් පුළුවන්. අතීතයේ ගත්ත දේවල් පිට කරන්නත් පුළුවන්. මේ ගත්ත සියලුම ධර්මයන් කලු ධර්මයන් නම් කලු කියන්නේ කෙලෙස් කුණු පහට කැට ආගව අනුදේ මේ සියලුම දේවල් වලට කුණු කියලා තමයි බුද්ධ ධර්මයේ තේරුම් කරේ. එහෙම නැත්නම් කෙලෙස් කියලා තමයි තේරුම් කරේ. මේ කලු ධර්මයන් මේ කලු ධර්මයන් ඇතුළට ගන්න පුළුවන් වෙන්නේ ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම සත්‍යයකට ඕනෑම දෙවියෙකුට ධර්මයකට සත්‍යඥාන සත්‍යයකට පවා තමන්ගේ ඇසෙන් ගන්න පුළුවන් වෙනවා කලු ධර්මයන්. ඇසෙන් ගත්තොත් අපි කලු ධර්මයන් ඇසෙන් කලු ධර්ම තුනක් ගන්න පුළුවන්. මූලික වශයෙන්ම මේ රාගයෙන් අපි ඇලෙනවා නම් ඇහෙන් රූපයක් දෙක බලලා දැන් මෙතන මොකට තේරුම් ගන්න ඕන චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. චක්කු විඥානයක් උපදින්නේ පටිච්ච වීම නිසා ජනකට බැඳීම නිසා මොකටද අර ඇහෙන් දැක්ක රූපයට ප්‍රියුණොත් තමයි චක්කු විඥානය හටගන්නේ. ප්‍රියුණේ නැත්නම් චක්කු විඥානයක් හටගන්න බෑ. ඒ කියන්නේ අප්‍රියුණොත් තව ක්‍රමකින් හටගන්නවා. නමුත් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. මේක හොඳට තේරුම් ගන්න ඕන. සෝතං පටිච්ච සද්දං උපජ්ජති සෝත විඥානං. මේ වගේ ගානං පටිච්ච ගන්ධං උපජ්ජති ගාන විඥානං. දුවා පටිච්ච රස උපජ්ජති දුවා විඥානං. මනසා පටිච්ච ධම්මා උපජ්ජති මනෝ විඥානං. මේ වගේ හයක්ම තියෙනවා. එතකොට මේ හයෙන්ම තමයි අපි ඉය වෙලා කැමති වෙලා ඇතුළට ගන්න කලු ධර්මයන් මොනවද සුදු ධර්මයන් මොනවද කියන එක තමයි අපි මෙන් කළා පැහැදිලිව නිරවුල්ව තෝරලා බේරලා මැනලා පෙරලා ගත යුත්තේ. මේ පෙරලා ගන්න පුළුවන් වෙන පෙරහංකඩය තමයි හැම පුද්ගලයෙකුගේම තුල තියෙන මේක මිනිහට විතරයි තියෙන්නේ මේ පෙරහංකඩේ. මොකද්ද මේ පෙරහන? මේ මැනීම එහෙම නැත්නම් මීම මානස මනස කියන එකේ තේරුම අර මෙනෙහි කිරීම විමංසා කිරීම. එහෙම නැත්නම් විමංසනය කිරීම කියන්නේ මේ විමංසා. කියන්නේ මේ කියන්නේ වෙන් කරලා දැන හඳුනා ගැනීම. මනසට එන අරමුණු විමංසා කියන්නේ විමර්ශනය කියන්නේ මේක විදර්ශනා කියන්නේ වෙන් කරලා දැකගත යුතු. විපස්සනා කියන්නේ වෙන් කරලා අපි ප්‍රහාණය කරන්න ඕන දේ දැනගත යුතුයි. ඒ නිසා මේ විදර්ශනා විපස්සනා අනුපස්සනා විමංසා අපි විමසනවා. මේ ඔක්කොම වචන තියෙන්නේ අර අපි බෙදලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අර අපි පෙරලා බලන්න පුළුවන් මනලා බලන්න පුළුවන් ශක්තියක් තියෙන මනසේ පමණයි. මිනිහට විතරයි මේ මනස මේ වගේ පැහැදිලිව උසස් ත්‍ත්වයට පත් කරගන්න පුළුවන් හැකියාවක් ශක්තියක් පුරුද්දක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මනසක් සත්‍යයට තිබුණත් ඒ සත්‍යයට මේ මනස උසස් කරගන්න පුළුවන් ත්‍ත්වයේ මනසක් නෙමෙයි කියන්නේ විඥාන ශක්තියෙන් යුතු මනසක් පමණයි කියන්නේ. දෙවියන්ට පවා තියෙන්නේ විඥාන ශක්තියෙන් බලවත් වූ මනසක්. චිත්ත ශක්තිය මේ මන විඥාන ශක්තියක් නිසා මේ අර ඉව කියන ශක්තියක් නිසා එනිසා මනසක් කියන එක දෙවියන්ට පවා නැහැ. එනිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ මිනිහා තමයි මනසක් ලැබපු මිනිසයා තමයි මේ ඉන්න උතුම්ම ත්‍ත්වය. දැන් මේක අපි දැන් අපිට හොඳටම උදා ගන්න පුළුවන් පැහැදිලිම උදාහරණය තමයි බුදු වෙන්නේ කවද හරි මිනිහෙක්. අරහත් වෙන්නේ පසේ බුදු වෙන්නේ මිනිහෙක්. චක්‍රවර්ති රජ වෙන්නේ මිනිහෙක්. රජ වෙන්නේ මිනිහෙක්. ඉතින් ඒක නිසා හොඳටම තේරුම් ගත යුතුයි මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මිනිහුටයි ධර්මයේ කියා දෙන්න පුළුවන් වෙන්නේ මිනිහුටයි. ධර්මයේ මනලා තේරුම් ගන්න පුළුවන් වෙන ශක්තිය තමයි මේක. මේක තමයි අර පජානාති සම්පජානාති සති සම්පජානාති කියන වචනේ තුනෙන් තේරුම් ගන්න. එතකොට අපි ඇහෙන් ගන්න රූපය අපි හිතන්නේ නැතුව හැඟීමට වහල් වෙලා ගත්ත රූපය තමයි අර චක්කුම් පටිච්ච රූපේක උපජ්ජති චක්කු විඥානම්. අපි මනසට යොමු කළා නම් පටිච්ච වෙන්නේ ඉස්සෙල්ලා අපි රූපයයි ඇසෙන් රූපයක් දැක්කද මේ රූපය අපි අර චක්කු විඥානෙට දැනක්යෙන් බැඳිලා අපි එකතු කරගත්තොත් අපි අල්ලගත්තොත් අපේ හිත කලු වෙනවද අපේ හිත සිදු වෙනවද කියන දෙකෙන් එකක් තේරුම් ගන්න පුළුවන් ශක්තිය තමයි අය සති සම්පජානකාරී ශක්තිය. ඉතින් මේක තේරුම් ගත්තේ නැත්නම් අපේ හිත කළු වෙන්නේ, දිලිසි වෙන්නේ, කෙලෙස් සහිත වෙන්නේ කර්ම තුනක් නිසා. ඇහෙන් ගත්ත රූපයේ කළු නම්, එහෙම නැත්නම් දිලිසි කෙලෙස් සහිත නම්, ඇලෙන සුළු නම්, බැඳෙන සුළු නම්, සම්බන්ධ වෙන සුළු නම් උපාදානය කරගන්නා සංහාවට මුල් වන අවිද්‍යා ස්වરૂපයක් ගන්නවා නම් එතෙන්දී අපේ හිත කළු වෙනවා. ඒ වගේම අපේ හිතේ ඇතුලේ තියෙන අර කිලිටි කෙලෙස් ගැති අතීතයේ එකතු කරගත්ත ඉවත් කරනවා නම් බැහැර කරනවා නම් එතෙන්දී හිත සිදු වෙනවා, පිරිසිදු වෙනවා. අර පිරිසිදු වෙනවා ඒ කියන්නේ අපි ඉවත් කළා පිරිසිදු කරගන්නවා. ඉතින් ඒක නිසා ඇහෙන් ගන්න රූපයේ දෙපැත්තක් තියෙනවා. ඇහෙන් ගන්න රූපයට බැඳුනොත් අපි ඇලෙන්න පුළුවන්, ඇලුනොත් හිත නිරුදු වෙනවා, ගැටෙන්න පුළුවන්. මේක මේ රූපෙන් නිසා අපිට ගැටෙන්න පුළුවන්. මගේ තරහකාරයා එක මට විදුද්ද පුද්ගලයා මොනවා හරි කියලා ගැටෙන්න පුළුවන්. දැන් ඇලුනත් නිරුදු වෙනවා, ගැටුනත් නිරුදු වෙනවා, මුලා වුණත් නිරුදු වෙනවා. මේ තුනෙන්ම නිරුදු වීමක් වෙන්නේ. දැන් ඇලීම, ගැටීම, මුලා වීම ඇහෙන් දැක්ක රූපෙන් නිසා, කනෙන් ඇහුව ශබ්දේ නිසා, නාසයෙන් ගත්ත ගඳ සුවඳ නිසා, දිවෙන් ගත්ත රස නිසා, කයට ලැබූ පහස දුර පහස නිසා, ඒ වගේම මනසට ලැබූ මතක සටහන්, අතීත මතක සටහන් නිසා වෙන්න පුළුවන්. මේ හය නිසාම ඇලුනොත්, ගැටුනොත්, මුලා වුණොත් අපේ හිත කලු වෙනවා, පිළිති වෙනවා, පහත වෙනවා, කෙලෙස් වෙනවා, ආශාව අනිත් ඇති වෙනවා. එන්න එතන තමයි මේ සංසාර ගමනට හේතු වන්නා වූ විඥාන ශක්තිය. එහෙම නැත්නම් නින්දන අපිම නොදැනුවත්කමින්ම එකතු කරලා මේ චිත්ත සංතානයේ තැන්පත් කරගන්නේ. මම මේ සංසිද්ධිබඳව දේශනා කරන්න යන්නේ දන්නා නිසා උඟක් අය. නමුත් දැන් මේ සංකේතුම් ගන්න ඕන අර සති සම්පජානකාරී කෙනෙක්ගේ මේ චිත්ත සංතානයේ කෙනෙක්ගේ මේ සංකාර සංඥා මේ සම්බන්ධ මේ සියලුම තැන්වල සංකීර්ණ සංකියන්නේ එකතු කිරීම. එහෙම නැත්නම් අල්ලලා උපාදානය කරගැනීම කියන එකයි අර සමුදේ ධර්මයක් දීවීම කියන එකයි. දැන් සමුදේ කියන්නේ සංඋදය, සංඋත්පත්තිය ලැබනවා කියන එකයි. ඉතින් මේක නිසා හොඳටම තේරුම් ගත යුතු මේ ආනාපාන සති සූත්‍රයේ දේශනා කළේ මෙන්න මේ සමුදය ඇති වෙන හැටි හරියටම දැනගෙන ඒක තමයි අර පජානාති. ඒ සමුදය ඇති වෙන හැටි දැනගත්තොත් විතරයි සමුදය නැති කරන හැටි දැනගන්න පුළුවන් වෙන්නේ. පජානාති අර ආශ්‍රය කිරීමට හා ඕ ප්‍රහාණය කර ඉවත් කිරීමට හෝ සුදුසු වන්නා වූ දෙපැත්තක් තියෙනවා, දෙකක් තියෙනවා, කළු ධර්ම සහ සුදු ධර්ම. ඒකෝර කළු ධර්ම ගත්තොත් අපේ හිත දුරුදු වෙනවා, සුදු ධර්ම ගත්තොත් අපේ හිත පිරිසිදු වෙනවා කියන දෙපැත්ත හරියට තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් ඒ කළු ධර්ම පහනාති එහෙම නැත්නම් ඉවත් කළා, ප්‍රහාණය කළා, පස්ස කරලා, එහෙම නැත්නම් පාන කරලා, ආන පාන කියන්නේ ඒකයි. එතකොට ඉවත් කිරීම තමයි මේක අසේවිතබ්බා සේවිතබ්බා කියලා සූත්‍රය දේශනා කළා. එතෙන්දි බුදුහාමුදුරුව මේ දෙක පැහැදිලිවම දේශනා කරා. කළු ධර්ම ප්‍රහාණය කරන්න ඕනේ, අසේවිතබ්බා කරන්න ඕනේ, සුදු ධර්ම සේවිතබ්බා කරන්න ඕනේ. මේ ආනාපාන සති සූත්‍රයේ කියන්නේ කළු ධර්ම ආන කරන්න ඕනේ, මේ පාන කරන්න ඕනේ, ප්‍රහාණය කරන්න ඕනේ, සුදු ධර්ම ආන කරන්න ඕනේ. මේක ටිකක් මේ ප්‍රායෝගික වශයෙන් මීට වඩා වෙනස්. මම මේක තව ඉදිරියට පොඩ්ඩක් කියන්නම්. එතකොට හැම කෙනෙක්ම හොඳටම තේරුම් ගත යුතුයි තමන්ගේම ඇතෙන්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් කියන ඉන්ද්‍රිය හයෙන් අපි යම් කිසි කළු ධර්මයක් ඇතුළට ගත්තා නම්, ඒ කියන්නේ පිළිදී වෙන ධර්මයක් ඇතුළට ගත්තා නම්, මේ ගත්ත අර රාගී රූපය, එහෙම නැත්නම් ද්වේෂී රූපය, මෝහී රූපය අපේ ඇහේ නැහැ, අපේ චක්කු විඥානේත් නැහැ. මේක විඥානයේ කියනම විඥානේ ඉතින් ලේධාතුවට එහෙම නැත්නම් ජීවිතේන්ද්‍රිය කියන හත්ෙන් ඉන්ද්‍රියකට යොමු කරනවා. ඒකෝද ජීවිතේන්ද්‍රිය තමයි මේක රැඳෙන්නේ. ජීවිතේන්ද්‍රිය තමයි මෙතෙන්දි කළු වෙලා, කෙලස් වෙලා, කහඩ ගැන්විලා අඳුරු වෙන්නේ. ඒකෝද ලේධාතුව කළු වෙන ගමන් මනසට අර කිමුතුලේ කියන ගමන් මනස මුවා වෙනවා. දැන් අන්න මනසිකාරය කරන්න බැරි වෙනවා. මෝහය මතු වෙනවා, මුවා වෙනවා, වැහි යනවා. දැන් අර මොලේ කියන තේස් වැහිලා ගිය ගමන්ම මෝහයයි මතු වෙනවා. එතකොට අර මනසිකරණයේ දිවීම එනනම් අර පජානාති කියන එක සම්පජානාති කියලා, සති සම්පජානාති කියලා මේ වචන තුනින්ම කියපු. දැන් අර සතියේ පිළිගන්න බෑ මේ පුද්ගලයා. සතියේ පිළිගන්න නම් මනසිකරණය කරන්න ඕනේ, යෝනිතෝ මනසිකාරයෙන් බලන්න ඕනේ, මේ දෙපැත්ත දැන හඳුනා ගන්න ඕනේ. මේක කළු ධර්මය, මේක සුදු ධර්මයි. කළු ධර්මය එකතු කළොත් මම ඇතුළට ගත්තොත් මගේ ඉන්න පිළිසුදු වෙනවා. සුදු ධර්මය මම ඇතුළට ගත්තොත් මගේ ඉන්න පිළිසුදු වෙනවා කියන දෙපැත්ත පිළිසුදුව පිළිසුඳ පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙන ශක්තිය තමයි අර පජානාති සම්පජානාති සති සම්පජානාති කියන වචන වලින් කියන්නේ. එතකොට මේ ශක්තිය ඇති වෙන්න නම් අපේම මනස ක්‍රියාත්මක වෙන්න ඕන. මනස ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ අපේ මනස මෝහයෙන් වැහිලා තියෙනවා. මෝහය කියන්නේ අපි මේ එකතු කරගත්ත කළු ධර්ම. රාග, දේශ, මෝහ කියන තුනෙන් වැහුණාම මනස අපේ හිත කළු වෙනවා, අපේ ලේ ධාතු අඳුර වෙනවා, කළු වෙනවා, පිළිසි වෙනවා. ඊට පස්සේ අර කළු ලේ, සිනුතු ලේ, අඳුරු ලේ මොලේ ශරීරවලට ගියාම ඒ මොලේ ශරීර නියම වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේකට අපි සාමාන්‍ය පුත්ජන පුද්ගලයෝ එහෙමනම් ව්‍යවහාර භාෂාවේ කියනවා දෘෂ්ටිගත වුණා. දෘෂ්ටියක් ඇති කරගත්තා. දැන් යම් කිසි කෙනෙක් අපි උදාහරණයක් හදියට ගමු. ඔන්න ගෑනම ඉති යාළු වුණා. ඒක රාගය, ඒක ආලය. ඒ ළමයා පිළිබඳව යම් කිසි දැන් දෘෂ්ටියක් ඇති වුණා. බොහොම ආදරයක්. මේ ළමයා සමහර විට අන්තිම කණු ගැට ළමයෙක් වෙන්න පුළුවන්. නමුත් එයාගේ හිතේ ඇති වුණා මේ ළමයා පිළිබඳව බොහොම ඇලෙන ආලය ගතියක්. නමුත් දැන් දෙමව්පියෝ මේකට කැමති නැහැ. නමුත් දෙමව්පියන්ටයි අනිත් බාහිර ලෝකයටයි මේ කැට දෙන්නේ. මෙයාට කැට දෙන්නෙම නැහැ. හේතුව මෙයාගේ හිතේ තියෙන දෘෂ්ටිය, ප්‍රිය දෘෂ්ටියක්. එයා බොහොම කැමතියි. එයාට බොහොම ආස සංසාර ගතියක් නිසා, සංසාර පුරුද්දක් හරි නිසා වෙන්න පුළුවන්. මෙතෙන්ට ඇලෙනවා, මෙතෙන්ට බැඳෙනවා, මෙතෙන්ට තණ්හා වෙනවා. මේකට එකතු වෙන්න ඕන උපාදානය කරගැනීමේ අවශ්‍යතාවයමයි තියෙන්නේ. ඉතින් මේක තමයි කළු ධර්මය. මේ කළු ධර්මය නිසා තමයි අපි ගැටෙන්න, අර ආලෙන් ඇලෙන්නත්, ඊට පස්සේ ද්වේෂයෙන් ගැටෙන්නත්, ඊට පස්සේ මෝහයෙන් මුලා වෙන්නත් හේතුව. දැන් අර මෝහයෙන් මුලා වුණ නිසා තමයි මේ ඇලුනේ. මේ මෝහයෙන් මුලා වීම තමයි දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය නිසා එයාට ඇත්ත ඇති ඇති එක පේන්නේ. අනිත් ලෝකයා දකින කළු කැට අර ගති එයාට තේරෙන්නේ නැහැ. එයාගේ මනස වැහිලා. එයාගේ මනසෙත් දැන් හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන. දැන් අපි මේ යම් කිසි දෙයක් කෙරෙහි පිළිබඳව ප්‍රිය වෙනවා නම් මේ ප්‍රිය වෙන්න හේතුව මොකද? ඒ දේ තියෙන ඒ යම් කිසි රූපයක තියෙන ලක්ෂණ නෙමේ. මේකට හේතුව අපේ තුල තියෙන, අපේ මනසේ තියෙන දෘෂ්ටිය. මේ දෘෂ්ටිය ප්‍රිය දෘෂ්ටියක් නම් අපිට එතෙන්දි අපි මෝහයෙන් මුලා වෙලා අර දේ ප්‍රියයි කියලා ගන්නවා. ඒදී අපි දැනගත්තොත් මේ අපේ මනසේ තියෙනවා නම් ඒදී අප්‍රියයි කියලා අපිට එතන ගැටීමක්, ද්වේෂයක්, දෙවෙනි ද්වේෂයක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම හොඳටම තේරුම් ගත යුතුයි මේ බාහිර ලෝකයේ තියෙන ප්‍රිය මధుර මනරම් ලස්සන දේවල් අපේ එක එක පුද්ගලයාට ඒකේ හිතට එන්නේ එක එක ආකාරයෙන්. දැන් අපි මේක රූපේ විතරක් නෙමෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, සුවඳ, පහස, මනස මේ හැම එකක්ම එනවා. අපි රසක් ගමුකෝ. දැන් මේක හොඳටම පැහැදිලි වෙන දෙයක්. අපි ප්‍රිය රසක් කියලා කියනවා. අපි හිතනවා දුරියන් රස. දැන් යම් කිසි පුද්ගලයේ දුරියන් රස ප්‍රියයි කියලා දැනගත්තා නම් අර දුරියන් සුවඳ ආව ගමන්ම මේකට ඇලෙන්න මේක කොල්ලියක් හරි සුදු බන්තියක් හරි දීලා ගෙඩියක් අරගෙන රසෙින් ඉන්නවා. නමුත් ඒක අර පුද්ගලයා තුළ තියෙන දෘෂ්ටිය, මේ දුරියන් රසයි කියන දෘෂ්ටිය. හැබැයි දුරියන් රස සුවඳ එනකොට රස බලන්න බෑ. එයාට සුවඳ එනකොට වමන යන පුද්ගලයෝත් ඉන්නා මෙතනත් ඇති. ඒ පුද්ගලයන් තුළ තියෙන දෘෂ්ටිය මොකද්ද? අර දුරියන් අප්‍රියයි කියලා. එතකොට මේක තියෙන්නේ මේ දුරියන්ගේ තියෙන මේ දෘෂ්ටිය තමන්ගේ හිතේද? හොඳට කල්පනා කරලා බලන්න තමන්ගේ හිතේ ඇති වෙච්ච දෘෂ්ටියක් මිසක මේ දුරියන් ගෙඩියේ රසය වෙනකක් නැහැ. දුරියන් ගෙඩිය දෙන්නෙකුට නෙමෙයි 10 දෙනෙක් ගත්තොත් 10 ආකාරයටයි රස තේරෙන්නේ. ඒ වගේම තමයි රූපයක් ඒ තමන්ගේ මනසේ ඒ පවතින දෘෂ්ටිය නිසා ඒ සංසාර දෘෂ්ටියෙන්, සමාජ දෘෂ්ටියෙන්, ඒ මේ ආත්මය එකතු කරගත්ත, අතීත ආත්මය එකතු කරගත්ත නොයෙකුත් දෘෂ්ටිගත වීම තියෙනවා. මේ දෘෂ්ටිගත වීම තමයි අපි සක්කාය දෘෂ්ටි. එතකොට මේ සක්කාය දෘෂ්ටිය ඉතිවිද්දා සීලබ්බත පරාමාද කියන තුනම දෘෂ්ටිගත වීම. ඒ දෘෂ්ටිගත වීම තුන නිසා තමයි මේ සෝකය, මගේ එකය, මම කියලා මම ප්‍රිය දෙයක් ඇතුළේ මම එකතු කරගත්ත දේ මේ අපි ඇලිලා බැඳිලා මේකට තණ්හා වෙලා මේක මම කියලා, මගේ කියලා, මානේ, මමත්වෙන්, අවිද්‍යාවෙන් මුලා වෙලා නැටිසු කරන්නේ. ඉතින් ඒක නිසා හොඳටම තේරුම් ගත යුතුයි මේ මම කියන මේක මේ අර ඉන්ද්‍රිය හයකින් ගත්ත ප්‍රිය දේ සහ අප්‍රිය දේ දෙපැත්ත පිළිබඳව ගත්ත තීරණානු එකතු කරගත්ත දෙයක්. ප්‍රිය රූප නිසා ප්‍රිය ශබ්ද නිසා ප්‍රිය ගඳ තියෙන නිසා ප්‍රිය රස නිසා ප්‍රිය මුදුමල කුල පහදුව සංගත නිසා ඊට පස්සේ ප්‍රිය මතක ගඩාන් නිසා අපි ඇති කරගත්තේ තමයි අපි ප්‍රියයි මధుරයි ඉස්සයි කාන්තයි මම මගේ මගේ ආත්මය කියලා මේ අල්ලගෙන බැඳගෙන එකතු කරගෙන සම්බන්ධ වෙලා මේ ගිනින මේ සංසාර ගමනට මේ ජීවිතේට මේ පැවැත්මට සියල්ලටම හේතුව මෙන්න මේ ප්‍රිය බව. මේ ප්‍රිය බව සමගම අප්‍රිය බවක් ඇති වෙනවා. ඒ අප්‍රිය බව ඇති වෙන්න හේතුව අප්‍රිය බව නිකම්ම ඇති වෙන්නේ නැහැ. කිසිම පුද්ගලයෙකු තුළ අප්‍රිය බවක් ඇති වෙන්නේ නැහැ, ප්‍රිය බවක් නිමින් ඇති වෙන්නේ නැත්නම්. ඒ ප්‍රියදේ අපිට කැමතිදේ පවත් ගන්න බැරි ලෝක ධර්මතාවයක් තියෙනවා. මේ ලෝක ධර්මතාවය තමයි අනිත්‍ය ධර්මතාවය. නිත්‍ය කියන්නේ කැමැත්ත, අනිත්‍ය කියන්නේ කැමැතිදේ පවත් ගන්න බෑ. එතකොට කැමැතිදේ පවත් ගන්න බැරිකම නිසා අපි හැම කෙනෙක්ම කැමැත්තෙන් බැඳුණු දේ එක්තරා මොහොතක අපි කැමැත්තෙන් බැඳිනවා. එක්තරා මොහොතක කැමැත්තෙන් බැඳුණු දේ ඒ වෙනස් මේ නියත ස්වභාවය තමයි වෙනස් වෙන්නේ, එහෙම නැත්නම් අනිත්‍ය ස්වභාවය. එතකොට මේ අනිත්‍ය ස්වභාවයේ නියත ප්‍රතිඵලය තමයි අනිත්‍ය වීම. දැන් මෙතන මේ අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ දෙකක්. හොඳට තේරුම් ගත යුතුයි අනිත්‍ය කියන එක කාටවත් වෙනස් වෙන දෙයක් නෙමෙයි, හැම සදාකාලිකයි, හැම දෙයකටම පොදුයි, හැම කෙනෙකුටම පොදුයි, ඔක්කොටම පොදුයි. නමුත් මේ අනිත්‍ය කියන එක මතුවෙන්නේ අර අනිත්‍ය ධර්මතාවය නිසාමයි. නමුත් අනිත්‍ය ධර්මතාවය කාටවත් සැප දුකට දෙකටම 100%ක්ම එක හා සමාන නැහැ. 50% සැපයි, 50% දුකයි. නමුත් අනිත්‍ය කියන ධර්මතාවය නියම ඒක 100%ක්ම දුකට හේතු වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය කියන්නේ අපි කැමති දේ පවත් ගන්න බැරි කම. මේක හොඳටම තේරුම් ගත යුතුයි. අනිත්‍ය කියන්නේ වෙනස් වීම, විපරිණාමයට පත් වෙලා වැය වෙලා ජී වෙලා ගෙවි යන එක. අනිත්‍ය කියන්නේ අපි කැමති දේ පවත් ගන්න බැරි කම. එතකොට කැමති දේ පවත් ගන්න බැරි කම නිසායි අර අප්‍රිය කම වෙන්නේ, දුක වෙන්නේ. ඒ මිසක අනිත්‍ය ස්වභාවය නිසා නෙමෙයි. අනිත්‍ය ස්වභාවය නිසා තමයි අනිත්‍ය ස්වභාවය ඇති වෙන්නේ. එදා මේක හොඳටම තේරුම් ගත යුතුයි. ත්‍රිලක්ෂණය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙමෙයි. මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් ත්‍රිලක්ෂණයක් වැරදි විදිහටයි තේරුම් ගන්නෙ. එතකොට අනිත්‍ය කියන්නේ නිත්‍ය කියන්නේ කැමැත්ත, අනිත්‍ය කියන්නේ කැමැතිදේ පවත් ගන්න බැරි ස්වභාවය. මේ ධර්මතාවය ඒ අපි කැමැතිදේ පවත් ගන්න බැරි ධර්ම ස්වභාවයයි අපිට දුකට හේතු වෙන්නේ. එතකොට මේ දෙක තේරුම් ගත්තේ නැත්නම් අපි මේ අර ගැටීම, එහෙම නැත්නම් පටලැවීම, එහෙම නැත්නම් ද්වේෂයේ තරහ වෛර කියන හේතුව තේරුම් ගන්න බැරි වෙනවා. අපි යමකට පටිච්ච වුණොත්, කැමැත්තෙන් බැඳුණොත් අපි දන්නේම නැතුව අපි තුල සං උප්පන්නකමක්, එහෙම නැත්නම් සමුදේ ධර්මයක් බිහි වෙනවා. අපි කැමැත්තට බැඳෙනවා, සංසාරයට බැඳෙනවා කියන එක තමයි සමුදේ ධර්මය. එතකොට සංසාරයට අපි බැඳුණාම මේ බැඳුන දේ අපිට ඕන විදිහට පවත් ගන්නමයි අපේ හිතේ තියෙන්නේ. හැම කෙනෙක්ම හැම මිනිහෙක්ම උත්සාහ කරන්නේ අපි කැමති උදේ කැමති ආකාරයට කිසිම විදිහටම ඒ විදිහටම පවත්වාගෙන යන්න. නමුත් කිසිම කෙනෙකුට මේක පවත්වාගෙන යන්න බෑ. හේතුව මොකද? මේ ධර්මතාවය අනිත්‍යයි. අපි කැමතිේ පවත් ගන්න බෑ. ඒතකොට කැමතිේ පවත් ගන්න බෑ කියන එක තේරුම් නොගත්ත පුද්ගලයෝ තමයි මේ ත්‍රිලක්ෂණය තේරුම් නොගත්ත පුද්ගලයෝ මේ හැම දෙනකටම හැම දෙයකටම බැඳිලා අර ඊට පස්සේ ගැටීමක් ඇති වෙලා තරහක් වෛරයක් ඇති වෙලා මේ දෙක තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ කැමැත්ත, එහෙම නැත්නම් කැමැත්ත නිසා බැඳීම ආලේ කියනවා, එහෙම නැත්නම් බැඳීම සම්බන්ධ වීම ගන්නාව උපාදාන කියන එක එක පැත්තකින් කියනවා. ඒ උපාදානයේ අනිත්‍ය ධර්මතාවයක් නිසා අපි කැමැති දේ පවත් ගන්න බැරි කම නිසා අපේ හිතට එනවා අර ගැටීමක්, පැටලවීමක්, මුලාවක්, තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව. දැන් අපි හැම තැනකදීම බැලුවොත් ද්වේෂය, දුම්නස, ඔය දුක සියලුම දේවල් වලට හේතුව අර දෙවෙනි වේගය. අපි කැමති දේ පවත් ගන්න උත්සාහ කරනවා, අපි කැමති දේ පවත් ගන්න බෑ. දැන් අපි කැමති හැම කෙනෙක්ම තමන්ට උදව් උපකාර කරන, එන්න අම්මා තාත්තා වෙන්න පුළුවන්, දවුදට දවුදට වැඩිහිටියෝ වෙන්න පුළුවන්, අපිට උදව් උපකාර කරන හැම කෙනෙක්ම අපි කැමති ජීවිතේ දිගින් දිගටම දිගින් දිගටම ජීවත් වෙනවාට පවතිනවා. නමුත් අපි පවති අපි කැමති දේ පවත් ගන්න බෑ. අර පුද්ගලයාගේ ගෙවීම ගියාම ජීවත් වෙනම අවසන් වුණාම මරණයටපත් වෙනවා. මේ මරණයටපත් වීම අපි කැමැත්තට, අපේ කැමැත්තට විරුද්ධ යාම නිසා අපේ හිතට ඇති උනේ ද්වේෂයක්. අර ද්වේෂය නිසා මේ යන මරණයක් තුලම මිනිස්සු අඬන්නේ, මිනිස්සු වැළපෙන්නේ, මිනිස්සු අර මොකද මේක මේ හිතන්නේ කොහොමද මේක දුක කියලා. මේක ද්වේෂය. දුන්නත දුන්නත කියන්නේ මනසු දෙවෙනි ද්වේෂයකට පත් වෙනවා කියන එක. එතකොට ඔය හැම මිනිහෙක්ම මැරි දැන් මරණේ දුකක් නෙමෙයි. මේ මරණය නෙමෙයි දුක අර පුද්ගලයාට අපි ප්‍රිය වීම. දැන් අපි ගන්නු දැන් ඉන්දියාවේ මේ ධනවතුන් හරි බෝම්බකින් හරි මොකකින් හරි කීයක් මැරුණා. මිනිස්සු මැරුණා. මේතන ඉන්නේ එකම කෙනෙක්වත් කිසිම අබ්බමල් වේනකොට දුකක් දුන්නාකත් ඇති වෙන්නේ නැහැ. සමහර විට කිසිම හිතෙල්ලක්වත් නැහැ. නමුත් අපිට කැමති එක්කෙනෙක් මැරුණොත් එතෙන්දී අර අපේ කැමැත්තට මේක විරුද්ධයි. මේක හොඳට තේරුම් ගත යුතුයි. එතකොට අනිත්‍ය කියන්නේ මේ ඉෂ්ට කියන කැමැත්තේ දෙවෙනි වේගය. එහෙම නැත්නම් මේ කැමැත්ත අපි කැමැතිදී පවත්වන්න බැරි තමයි මේ මරණයට හේතුවත් මරණානුස්සතිය භාවනා කරන්න නම් වඩන්න නම් මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තේරුම් ගත යුතුයි. එහෙම නැත්නම් මරණානුස්සතිය වඩන්න බෑ. ඉතින් ඒක නිසා හොඳටම තේරුම් ගත යුතුයි මේ මරණය හෝ අර දූරියන් ගතිය වගේ ඒ වගේ ඕනෑම දෙයක් ගත්තොත් අපේ හිතේ ප්‍රිය දෘෂ්ටිය කැමැත්තක් සිත් කාන්ත බවක් මනාප බවක් මధుර බවක් අපේ හිතක ඇති වුණොත් අන්න එතෙන්දී අපි මේකට පටිච්ච වෙනවා. මේ කැමැත්තට බැඳෙනවා. මේ කැමැත්තට බැඳීමයි මේ සියලුම දේවල් වලට අර කැමැත්තට බැඳීම නිසා ඇලීම නිසා අපේ දේදාතු බිඳ වෙනවා. ඒ කැමැතිගේ කැමැතිගේ පවත්වන්න බැරි කම නිසා ද්වේෂය මතුවෙලා දෙවෙනි වේදයක් මතුවෙලා අපේ හිත ද්වේෂයෙන් කිලුටු වෙනවා. මේ රාගයෙන් ද්වේෂයෙන් කිලුටු මේ ධාතු අර ජීවිතයේ මනසට ගිහින මනස මුවා වෙනවා, දෘෂ්ටිගත වෙනවා. අපි සංසාර දෘෂ්ටිවලට පත් වීම නිසා අපේ මනස මුවා වෙලා ඊට පස්සේ අපිට ඇත්ත ඇති කියලා දකින්නට අර පාට කන්නඩියක් දාගත්ත පුද්ගලයා ඒ පාට කන්නඩිය පාටෙන් දකින්න විදක ඇත්ත ඇති ඇති කියලා දකින්න බෑ වගේ අපේ ඉඳෙන් දෘෂ්ටියක් ගත වෙනවා. මේ දෘෂ්ටි තමාර සත්‍යය කිත්ති ඉතිරිපිටාසී ගත්තට පලාමාසු කියපු දෘෂ්ටි තුනම. දැන් මේ හොඳටම තේරුම් ගත යුතුයි මේ තුනම දෘෂ්ටි තුන. මේ දෘෂ්ටි තුනෙන්ම තමයි සිද්ධ වෙන්නේ. මේ දෘෂ්ටි තුනම ඇති වෙන්නේ අපේ ඉඳෙන් අපි මේ එකතු කරගත්ත ගති නිසා, අපි ඇලීම නිසා, බැඳීම නිසා, ගැටීම නිසා, මුලා වීම නිසා මේ දෘෂ්ටි තුනම ඇති කරගත්තා. එතකොට මේ සබ්බකාය පටිසංවේදීදී පටිසංවේදී දැන් අතන පටිසංවේදී කියන වචනේ ඔන්න දැන් හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. පටිසංවේදී පටිච්ච දැන් අපි කැමැත්තෙන් බැඳීම තමයි පටිච්ච. පටිසංවේදී අපි මේ කැමැත්තෙන් බැඳීම දේ නිසා අර සං සමුදේ ධර්මයක් උපාදින කරගෙන අපි හිංදනයක් ලබනවා. අපි වේදනාවක්, සුව වේදනාවක්, එවනන්න කප වේදනාවක්, මధుර වේදනාවක්, සිත්තු වූ කාන්ත වූ වේදනාවක් යැවීම තමයි පටිසංවේදී එක දැක්ක. ඊට දෙවෙනි ගැත්ත ගැටීම නිසා පටිසංවේදී වෙනවා කියන්නේ අපි අර ඉෂ්ට නැහැ එතෙන්දී අනිෂ්ට කාන්ත නැහැ ඒක බොහොම විරුද්ධයි මේ ද්වේෂයට මුල් වෙන දෘෂ්ටියකට පත් වෙනවා. එතෙන්දී පටිච්ච අර පටිසංවේදී තමයි කියන්නේ. ඉතින් මේක නිසා හොඳටම තේරුම් ගත යුතුයි මේ සබ්බකාය පටිසංවේදී කියන වචනේ. දැන් සබ්බකාය කියන එකේ සබ්බකාය කියන්නේ කය නෙමෙයි. මේ හොඳටම තේරුම් ගන්න සිද්ධාත යුතු වචනයක්. කය කියන එක වචනේ නෙමෙයි, කාය කියන්නේ. දැන් සක්කාය දිට්ඨි, සබ්බකාය, කායගත සති, කායානුපස්සන, කායේ කායානුපස්සන, මේ ඔක්කොගෙම තියෙන්නේ කාය. කාය කියන්නේ ක්‍රියාව. දැන් ක්‍රියාව ඊට තමයි මේ සියල්ලම සිදු වෙන්නේ. දැන් අපි බලමු ඇහෙන් රූප බලන ක්‍රියාව තමයි චක්කුකාය, රූපකාය, චක්කු විඤ්ඤාණකාය. ශබ්ද අහන ක්‍රියාව තමයි ໂໂທກາຍ, ສັດດະກາຍ, ໂໂທວິນຍານກາຍ, ດານກາຍ, ກັນດະກາຍ, ດານວິນຍານກາຍ, ດຸລວາກາຍ, ຣັດກາຍ, ດຸລວິນຍານກາຍ, ມະໂນກາຍ, ດໍມມະກາຍ, ມະໂນວິນຍານກາຍ මෙහෙම ඔක්කොම තියෙන කාය ක්‍රියාවන්නේ. මේ ක්‍රියාවන් හයක් එකතු වීම නිසා තමයි අපි කයක් හැදෙන්නේ. දැන් ක්‍රියාවන් හයක එකතුවක් නැත්නම් කයක් හැදෙන්නේ නැහැ. අර ওই ඉස්සරහා තියෙන කොන්ක්‍රීට් කොටයක් එන්න අඹ කොටේ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. මේ අපේ ශරීරයේ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාස්තක අදමයි. නමුත් මේ සුද්ධාස්තක අදට අමතරව අපේ හිතේ තියෙන අපේ මේ විඥානයේ ක්‍රියාත්මක වෙන නිසා ක්‍රියාහාර. මේ ක්‍රියාහාර නිසා තමයි අපි අපි අර සංචාරය කරන්නේ එහෙම නැත්නම් අපි ගමන් කරන්නේ අපි කල්පනා කරන්නේ එකතු කරන්නේ අදු කරන්නේ නැති කරන්නේ වැඩි කරන්නේ ගෙවා දාන්නේ ඕල් මේ සියලුම දේවල් කරන ක්‍රියාවන් කරන්නේ අර ක්‍රියාහය නිසා මේ ක්‍රියාහය කරන්න පුළුවන් වෙන දොරවල් හය තමයි අර අසකනාදී කියලා කියපු ඉන්ද්‍රිය හය මේ ඉන්ද්‍රිය හයෙන් කරන ක්‍රියාහය නැත්නම් මේ කය කයක් නෙමෙයි මේක කඳක් පමණයි එතකොට අර කෙසේ කඳක් වෙනවා කොන්ක්‍රීට් කඳකුත් එකයි මේ කඳේ ස්වෙන්සක් ඇත්තෙම නැහැ කිසිම වෙනසක් නැහැ කුඩු ගල ගැම්මි කෑලි ගල වැල්ලුවොත් මේකේ තියෙන තාපෝ තේජෝ වායෝ පඩවි අරගේ තියෙන තාපෝ තේජෝ වායෝ පඩවි වෙනසක් නැහැ නමුත් මෙතන තියෙනවා මේ විඥානේ ශක්තිය ඇලෙන ශක්තිය නිසා අපි මේක එකතු කරලා අලවගෙන අපි කූඩුවක් හදාගෙන ගයක් හදාගෙන තියෙනවා ඒ විඥානේද විඥානේ ජීවත් වෙන්න විඥානේ හදාගත්ත කූඩුව තමයි මේ අපි මේ කය ඇදියේ මේ පුතඥාන ලෝකයා ගදින කය කූඩුව. මේවා කූඩු කෝටි ප්‍රකෝටි ගණක් ඊට වඩා වැඩි. බුදුහාමුදුරුවෝ කිව්වා මේ ඇටකටු ගොඩ ඔක්කොම එකතු කළ මේ කයවල් ඇදුව මේ හිමාල කන්දට වඩා හුඟක් ලොකුයි කියලා. ඉතින් ඒකෙන් හිතා ගන්න පුළුවන් කොච්චර මේ කූඩු හදන්න ඇද්ද කියලා. මේ හැම කූඩුවක්ම හදන එක අර විඥාණයට පදිංචි වෙන්න හදන කූඩුවක්. ඉතින් ඒක නිසා මේ කොච්චර විඥාණයට කූඩු ඇදුවත් අපි තේරුම් ගත යුතුයි මේ විඥාන ශක්තියක් නැත්නම් මේක කූඩුව හදන්න බෑ. විඥාන ශක්තිය මතුවෙන්නේ කොහොමද? අර ක්‍රියාය නිසා. ඒ ක්‍රියාය අර ඇලෙන ගතිය, ගැටෙන ගතිය, මුලා වෙන ගතිය නිසාමයි. යම් කිසි පුද්ගලයෙකුට පුළුවන් වුණා නම් මේ ආනාපාන සති සූත්‍රයේ සති සම්ප්‍රඥානකාරී කියන වචනේ නිවැරදිව තේරුම් අරගෙන විද්‍යා කරගන්න ඒ පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ සබ්බකාය හැටි නැති මේ සබ්බකාය පටිගම් වේදී නැති මේ සබ්බකාය පටිගම් වේදී කරගන්න ඒකේ මොහොතේ කරන ක්‍රියාව ඉදිරියටත් කරන ක්‍රියාව මේ එකතු කරන ක්‍රියාව පිළිබඳව නිවැරදිව පිළිසිතුව දැනගන්න පුළුවන්කම තියෙනවා අන්න ඒක දැනගැනීම තමයි අර සති සම්ප්‍රඥාකාරී එන්නනම් මේ ආනාපාන සතියේ දෙපැත්ත දැනගතියදී එකක් කල් ධර්ම එකතු කරලා මේ විඥාන ශක්තියෙන් මේ විඥානේ කූඩු හදාගා සංසාරේ ගමන යනවා මේ කල් ධර්ම එකතු කරගැනීම නැවැත්වුවොත් අපිට පුළුවන්කම තියෙනවා අන්න දැන් තේරුම් ගන්න මේ සුදු ධර්ම වලින් තමයි මේ නිවන් අවබෝධ කරගන්න පුළුවන් එහෙමනම් දැන් මෙතෙන්දි තව පොඩ්ඩක් වෙන පැත්තකට ගිහින් බලන්න ඕන බුදුහාමුදුරුවෝ කිව්වා අර අවස්ථා පහක් බුද්ධෝත්පාද කාලයක් තුළ මිනිස්සේ හැටියට ඉපදিলা සීසත්තරණය සෙවණය කරන්න පුළුවන් නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න පුළුවන් නම් සෙන් සම්පත්තිය නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මේ කල්යාණ සම්පත්තිය කියන්නේ මිත්‍ර සම්පත්තිය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න. කල්යාණ කියන්නේ කලු නතන. කලු ඥාන කලු නතන. දැන් මෙතෙන්දි ඔය කවුරු නෙවෙයි තුන්කෝ ධර්ම කියුවා ආදී කල්යාණ මධ්‍යේ කල්යාණ පරිවෝසන කල්යාණ කියන මේ කලින් නැතන ක්‍රම තුනක් බුදුහාමුදුරුවෝ කිව්වා මේ තුනම තේරුම් ගත්ත බැත්නම් දැනගන්න බැරි නම් විස්තරයන් විස්තර කරන්න බැරි නම් ඒ කල්යාණ මිත්‍රයේ පැතියට නිවන අවබෝධ කරගන්න පුළුවන් අන්ති විස්තරයෙන් විස්තර කර දෙන්නත් බෑ පැහැදිලි කරලා දෙන්නත් බෑ. එතකොට ආදී කල්යාණන් කියන්නේ අපි අතීතයේ මේ මොහොතේ මේ ධර්මය අහන මොහොතේ ඉස්සෙල්ලා යම් කිසි අවස්ථාවකදී එකදුරට ගත කල් ධර්ම මුසු සංසානේ රැඳිලා තියෙනවා ඒවා නැතන්න දැනගන්න ඕන තේරුම් ගන්න ඕන ඒවා කියලා දෙන්න ඕන අන්න ආදී කල්යාණ. මධ්‍යේ කල්යාණන් කියන්නේ මේ මොහොතේ ජීවත් වෙන වර්තමාන මොහොතේ එකතු කරන සියලුම කල් ධර්මයන් නැතලා අර පිළිසිදු කරගන්න දැනගන්න ඕන. පරියෝධා කල්යාණන් කියන්නේ මේ මොහොතේ ඉදිරියට අනාගතේ අවදාන වශයෙන් පූර්ණ වශයෙන්ම කලු ධර්ම නැසලා කලු උපජනනයම නැතර කරන්න කටයුතු කරන්න පුළුවන් විදිහේ කලු ධර්ම මුල් ඉවත් කරන්න ක්‍රියා දෙන්න පුළුවන් වෙනවා. මෙන්න මේක තමයි. එතකොට කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ යාලුකම් හෝ සත්පුරුෂකම් හෝ මිත්‍රකම් හෝ බණ දේශනා කරන එක හෝ ධර්ම දේශනා කරන එක හෝ නෙමෙයි. නමුත් මේ කලු නැතුණු ධර්මයේ ක්‍රියා දෙන්න පුළුවන් නම් මාර්ග ක්‍රියා දෙන්න පුළුවන් නම් කලු මෙන්න මේකයි කලු දන්තන ධර්මයේ මේකයි කලු උපදින හැටි මේකයි කලු නිරෝධ කරන හැටි මේකයි කලු වලින් නිදිලා සහ මුලින්ම ජීවිතේ අර සංසාර දුකින් නිදෙන හැටි මේකයි කියුවනම් අන්න දුක මේකයි කියලා කියා දෙනවා දුක්ඛ සමුදය මේකයි කියලා කියා දෙනවා දුක්ඛ නිරෝධය මේකයි කියලා කියා දෙනවා දුක්ඛ නිරෝධගාමී මාර්ගය මේකයි කියලා කියා දෙනවා. එතකොට කල් ධර්ම නැතන ආකාරයේ කියලා දුන්නේ නැත්නම් සාමාන්‍යයෙන්ම නිදේ නිදාපෙන ආකාරය කියන්නේ නැත්නම් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ඥානං ප්‍රතිපදා ඥානං කියන හතර කියෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නම් මේ කලු නැතන ඇති මේ කලු කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඕන. කලු හැදෙන ඇති කලු සමුදය දුක්ඛ සමුදය කියන්නේ ඒකයි. කලු නිරෝධ කරන ඇති කලු දුක්ඛ නිරෝධ ගාමී මාර්ගයේ ඊට පස්සේ කලු සදාහතම මුලින් ගලවලා දාන්න නම් මොකද කළ යුත්තේ කියලා ඒක හුඟක්ම ජඟුරුතයක් මේ අවධානික ඒක කියනවා බොහොම විස්තර කරලා. ඒ නිසා මේ හතරම දේවුන් දැක්කේ නැත්නම් අර ආදී කල්යාණන් මධ්‍යේ කල්යාණන් පදිවසා කල්යාණන් කියන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට ධර්මය අවබෝධ කරගෙන කලු නැතන්න පුළුවන් වෙන්නේ අපි සමදමන්තම නිදත් මට නෙමෙයි නමුත් කියා දෙන්න පුළුවන් වෙනවා මේක නිවැරදිව පැහැදිලිව මේක කලු මේක නිසා සිදු වෙනවා මේ සිදු වීම නිසා මෝහා වෙනවා මෝහය ඇති වෙනවා මනස ක්‍රියාත්මක වෙන්නේ මනස ක්‍රියාත්මක වුණේ නැතිවම කලු ධර්මයේ තේරුම් ගන්න බෑ සිදු ධර්මයේ වෙන් කළා හඳුනා ගන්න බෑ මේක පෙරන්න බෑ පෙරණ ශක්තියක් නැහැ මේක පෙරන්න බැරි වුණාම කුණු පිළිති එකතු වෙනවා එකතු වුණාම නැවත නැවතත් වට රවුමේ නැවත නැවතත් ගුණාකාරයෙන් මේ කලු ධර්ම වැඩි වෙලා පිළිති වෙලා මෝහය වැඩි වෙලා මෝහය වැඩි යම් කිසි මට්ටමකට වැඩි වෙන ගමන්ම මනස මිනිස්ත්වයෙන් අයින් වෙනවා අර මන උද්දා ගන්න පුළුවන් තත්ත්වයෙන් නැහැ කියලා ඊට පස්සේ මිනිහා මිනිහෙක් නෙමෙයි තිරසනේ මිනිහෙක් ඇතුළේ රුවක් තියෙන්න පුළුවන් නමුත් ඒ කලු ධර්ම වැඩි වුණාම පිළිතුරුම වැඩි වුණාම මිනිස්ත්වයෙන් නැහැ ඒ බුද්ධලයාගේ මිනිස්තුන ධර්ම නැහැ ඒ බුද්ධලයාගේ තියෙන තිරසන් ගති ඊටත් බහල පෙරේත ගති භූත ගති අර නයි ගති ජරා ගති යක්ෂ ගති පෙරේත ගති මේවා ඒ ගති වුණාම ආයු මේක කියලා ඉපදෙන්න බෑ. ඒ බුද්ධලයා නරින අවස්ථාවේ ඒ බලවත් ගතියට පත් වෙලා ඒ ගතියේ ඊට පස්සේ ජීවිතේ උපතක් ලැබෙන නිසා ආයු මේක කියලා උපදින්න බෑ. ඉතින් ඒක නිසා හොඳටම තේරුම් ගත යුතුයි මේ මනස කියන්නේ මොකද්ද? මනස පිළිසිදු කරගන්න නම් කලු ධර්ම ඉවත් කරන්න ඕන. නිවන් අවබෝධ කරගන්න නම් කලු ධර්ම ඉවත් කරලා විතරක් මදි. කලු ධර්ම ඉවත් කරලා ආයෙ අවසාන පියවර මේක තමයි දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා මාර්ගයේ කියුවේ ඒක උඟක් ඊට වඩා වෙනස් දෙයක්. දැන් දුක කලු ධර්ම නැති කරගත්ත ධර්ම නිවන් දකින්න බෑ. කලු ධර්ම නැති කරලා සුදු ධර්ම ඇතුළට ගැනීමක් දැනගන්න ඕන නිවන් අවබෝධ කරගන්න නම් කලු ධර්ම වෙනුවට සුදු ධර්ම ඇති කරගන්න ඕන. දැන් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මම. මේ ආනාපානසති සූත්‍රයේ විගතම කියන ඔය සබ්බකාය පටිසම් වේදී ජීවිතේ ඉන්නම් අර 16 ආකාරයක අත්ථ සිද්ධාන්තයේ දීකටි පස්ස සිද්ධාන්තයේ දීකටි කියන එක තමයි මම මේ දිගින් දිගටම කියුවේ මේ කාය කායානුපස්සනා කියුවේ මේ මහත්යගේ ප්‍රශ්නේ ඒකයි මේ කය සංසිඳවා ගන්න ඕනේ මුලින්ම කය සංසිඳවා ගන්න කියන එනනම් කායයේ කායානුපස්සනා කරගන්න මේ කය දින අපි මේ දකින්න මම මගේ රූපය කියන කය සංසිඳවල හරියන්නේ නැහැ මේ ක්‍රියාහයේ තියෙන වේගය සංසිඳවන්නේ ඇහෙන් ගන්න රූපවල අර ඇලෙන ගතිය, ගැටෙන ගතිය, මුලා වෙන ගතිය සංසිඳවන්නේ. දැනගන්න ඕනේ දැන් කියන්නේ මොකක්ද කියන්නේ? සංසිඳවන කියන්නේ මේ එකතු කරගත්ත මේ එකතු කරලා අතිශීලියෙන්නේ සංසුන් කරන්න ඕන, සංහිමේටපත් වෙන්න ඕන, සංවර වෙන්න ඕන, සංසිඳවන්න ඕන, සම්මා වෙන්න ඕන මේ හැම තියෙනවා. ඉතින් ඒක නිසා සංතේරුම් ගත්ත පුද්ගලයෙකුට පුළුවන් මේ කායේ කායානුපස්සනාව බොහොම පැහැදිලිව බොහොම සරලව කරන්නේ කායික කායානුපස්සනාව පිළිම ගමන්ම කාය සංසිඳෙනවා දැන් කායේ ගින්නක් නැහැ ගින්නක් නැහැ දාහයක් නැහැ අර ගින්න නැලෙයි ගින්න එකතු කරන්නේ දැන් සුන්දර වේ එකතු කරන්නේ දැන් සුන්දර ඇවිදින්නේ නැතුව යනවා ගිනි නීන ගමන්ම අන්න සංසිඳෙනවා අන්න කායික කායානුපස්සනාව දිවිදෙනවා ඊට පස්සේ වේදනා වේදනානුපස්සනාව දෙවිවර විද්දේ සිතානුපස්සනාව තුනෙන් කියවලු ඊට පස්සේ ධම්මයේ ධම්මානුපස්සනාව ඇති කරගන්න පුළුවන්. එතකොට මේ ධබ්බගාය පටිච්චසමුප්පාදයේදී මෙන්තනින්නම් පටන් අරගෙන අර අනිත්‍යානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිච්චසමුප්පාදානුපස්සී කියන අවස්ථාවල දක්වාම ඉන්න හැම අවස්ථාවකදීම කලේ මේ පැහැදිලි කරලා දෙන්නලා දුන්නේ මේ කය සංසිඳවා ගන්න ඇති, කය සංසිඳවා ගන්න නම් අර කලු ධර්ම ඉවත් කරන්න ඕන. කලු ධර්ම ඉවත් කළා සුදු ධර්ම ඇතුළට ගන්න ඕනේ. දැන් අපි කලු ධර්ම තුනක් කියන මූලික වශයෙන් මේ කලු ධර්ම මේ තුන නොයෙකුත් ආකාරයකට බෙදලා බෙදලා විස්තර කළා අර 1500 විස්තර කරන්න පුළුවන් මේව විස්තර කළා කියනවා. නමුත් මෙතෙන්දී අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවනේ අදුම ගානට කියනවා තුනක් තියෙනවා. ඒ තුනක් එකකටත් දෙන්න පුළුවන්. මේ රාගය ඇලීම කියන එක තමයි මුල්ම ලක්ෂණය. රාගය ඇලීම එහෙම නැත්නම් තණ්හාව, උපාදානය, ආශාව, සම්බන්ධකම, බැඳීම, සංසාර බැඳීම කියන එක මේක. ඉතින් මේ ඇලීම තමයි පළවෙනි මූලික මුල්ම ලක්ෂණය. ඇලීම බොහොම කැමැත්තෙන්ම කරන දෙයක්. මොකද දැන් ආදරේ ආලේ ඔය ප්‍රේමයේ සිනහවි යාළුකම මිත්‍රකම සම්බන්ධයේ බැඳීම බොහොම ලේසියෙන් පටිච්චය කැමැත්තෙන්ම වෙන දෙයක්. ඒකින්ම තමයි මුල පටන් ගන්නෙ. ඒක තිබුණේ නැත්නම් වේගයක් ගැටීමක් තනාවක් වෛරයක් දෝෂයක් කීර්තියාවක් කියන දෙවෙනි වේගයක් එන්නේ නැහැ. ඒ දෙවෙනි වේගයෙන් තමයි විශේෂයෙන්ම කලු දෙන්නේ. ඉතින් අර අනිත් නිසා තමයි මේ කලු ධර්ම නැති වෙන්නේ. එතකොට ඒ රාගයයි දේශයයි දෙකම එකතු වෙලා මනසට මනස මුවා දිරීම තමයි මෝහය කියන තුන්වෙනි ධර්මය. මේ තුන හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් වෙනවා ඒක අනිත් පැත්ත තේරුම් ගන්න. අපි ඇලෙන්නේ නැත්නම් අපිට දැන් මම කියන්නේ නැහැ කිසිම අවස්ථාවක කිසිම දෙනෙකුට පංචස්කන්ධය භාවිත කරන්න එපා කියලා. හැබැයි පංච උපාදානස්කන්ධය තමයි මේ ඇලෙන්නේ කියන්නේ. මගේ කියලා මේක කරලා අල්ලගෙන සංවිධා වෙන කම්බිධා වෙන අර කන්දාලා ඔක්කොම දැඳලා මේක කරලා අල්ලගෙන ඉන්න තමයි මේ උපාදානිය කියන්නේ. බදාගන්න එක තමයි මේ උපාදානිය. මටමයි කියලා අල්ලගන්නවා. මේක මම පරිහරණය කරන්න ඕන මේක මටයි අයිති කියන එක තමයි මේ උපාදානිය කියන්නේ. නමුත් පංචස්කන්ධය භාවිත කරනවා කියන එක නෙමෙයි. දැන් බුදුහාමුදුරුවෝ බුදුනාට පස්සේ රහතන් වහන්සේ රහත්නාට පස්සේ මම රහතුන් වහන්සේම පංචස්කන්ධයම පූර්ණ වශයෙන්ම භාවිත කරනවා පරිහරණය කරනවා. නමුත් ඇලෙන්නේ නැති නිසා ගැටෙන්නේ නැහැ. ඇලීමයි ගැටීමයි නැති නිසා මුලාවක් නැහැ. මේකයි වෙනස. දැන් අර ඇලීම තියන තාක්කල් අපිට බැරි වෙනවා අර මනස පිළිබිඹු කරලා මේ ඇත්ත ඇතිය කියන දැකලා මේක ඇලින්න වටින දෙයක් නෙමෙයි කියලා තේරුම් ගන්න. එතකොට අපි මේ උපාදානයේ අහිංකලා නම් පංච උපාදාන ස්කන්ධයේ උපාදානයේ කියන කොටස අහිංකලා නම් අපේ ඇලීමයි ගැටීමයි බැඳීමයි මුලාවයි නැති වෙන ගමන් අපි නිදහස් වෙනවා. අපි අර අල්ලගෙන නැහැ කිසිම දෙයක්. මේක නියත ස්වභාවයේ අනිත්‍ය ස්වභාවයේ තේරුම් අරගෙන ඒ අනිත්‍ය ස්වභාවයෙන් අනත්ත්ව ස්වභාවයේ තේරුම් ගත්තට පස්සේ මේ මුළු බුද්ධ ධර්මයෙන්ම තේරුම් ගත්ත වෙනවා. මේ ආනාපාන සතියේ තේරුම් ගන්නකොට සීල සමාධි ප්‍රඥා කියන තුනක් තිබලා සත්ත්ව බොජ්ජංග වැඩිනවා. දැන් මේ මාත්මයේ ප්‍රශ්නේ සත්ත්ව බොජ්ජංගනේ. මේ සත්ත්ව බොජ්ජංග කියන එකේ තේරුම හරියටම තේරුම් ගත යුතුයි. දැන් මේ පටිච්චසමුප්පාදයේ කිව්වේ සංකාරයක් අවිද්‍යා මූලිකව කරලා අපි භවයක් භව අංගයක් එකතු කරගන්නවා. භව කියන්නේ කර්ම බීජයක්. නැතුව ජාතින්නේ භවපත්‍ය ජාති, උපාදානපත්‍ය භව, භවපත්‍ය ජාති. මේක මේ අවස්ථාව දෙක හොඳට තේරුම් ගත යුතුයි. අපි කර්ම බීජයකුයි නිෂ්පාදනය කරගන්නවා. අපි සංකාරයකට බැඳිලා සංකාර කියන්නේ එකතු කරන්න කරන ක්‍රියාව. සංකාර මේක හොඳට තේරුම් ගත යුතුයි. හැම කෙනෙක්ගේම හැම අවස්ථාවකම සිත් සංකාර සිත් නෙමෙයි. යමක් එකතු කරන්න ක්‍රියා කරනවා නම් ඒ සිත් සංකාර සිතක්. පුඤ්ඤාති සංකාර, අපුඤ්ඤාති සංකාර, අනිඤ්ඤාති සංකාර මේ ඔක්කොම අවිද්‍යා මූල සංකාර. යමක් එකතු කරන්න කරන සිත්. යමක් සලාරින්න ඉවත් කරන්න, පහ කරන්න, ප්‍රහාණය කරන්න කටයුතු කරනවා නම් ඒවා කුසල මූල සංකාර කි. මේ විකට අයිති නැති කාරකි එන්නම් ක්‍රියාකි හැම පුද්ගලයෙක් තුළම බොහොම බහුලව තියෙනවා. ඒවා කාරකි, ඒවා හානියක් නැහැ, ඒවයන් සංකාරයක් වෙන්නේ නැහැ, ඒවයන් අර බවාංගයක් බව උපදින්නේ නැහැ, ඒ කියන්නේ කර්ම බීජ උපදවන්නේ නැහැ, ඒ කියන්නේ ජාතියක් හදගන්නේ උපකාරයක් වෙන්නේ නැහැ. ඒකට මේක තේරුම් ගත යුතුයි. මේ කාරකි වෙන එකක් සංකාරකි වෙන එක. ඒ සංකාර විස්තමානේ පුඤ්ඤාත් සංකාර, අපුඤ්ඤාත් සංකාර, අනිඤ්ඤාත් සංකාර, අවිද්‍යා මූල සංකාර, වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කියන සියලුම දේවල්. මේ සංකාර අත්‍යවිය සං අත්‍යවිය එකතු කිරීම අත්‍යවිය. දැන් සං කියන්නේ එකතු කිරීම. එකතු කිරීම අත්‍යවිය එතෙන්දි අරහත් ත්‍ත්වයටපත් වෙනවා. අපි දැන් මේ සං කරන්නේ එහෙම නැත්නම් එකතු කරන්නේ සංකාර කරන්නේ ඔක්කොම කරන්නේ රහ බලන්න. ලෝකේ රහ බැලීම සඳහා තමයි මේ කරන්නේ. ඒක තමයි විඥාන ආහාර, සංකේතන ආහාර, ස්පස්ස ආහාර, කබලින්කාර ආහාර කියන හතර තමයි මේ රහ බැලීම. ඒ ආහාර වැඩ කරමින් තමයි මේ හතර ආකාරයෙන්ම කරන්නේ. එතකොට අපි රහ ගැනීම අත්හැරියා නම් ඒ ආහාර වර්ග හතරෙන්ම මේ ඉන්ද්‍රිය හයෙන්ම එතෙන්දි රහ ගැනීම අත්හැරීමේ සංකාර කරන්නේ කාර්ති චිතරයි කරන්නේ අන්න රහතුන් වහන්සේගේ ත්‍ර්ථයේ මේක තමයි කියන්නේ මීනා ජාති උපිතං ධම්මචරියං කතං කරණීයං නාපරං උදත්තායාති පජානාති පජානාති එතනක් තියෙනවා මේ පජානාති පිළිසිඳ දැනගන්න ඉස්සරදී තමා තමාතුලින් ඒ කියන්නේ මේ හැම අවස්ථාවකදීම සමාජයේ මේ ක්‍රියාහයෙන් සිදුවන්නා වූ එකතු කරන්නා වූ සංකාර කරලා අර උපදවා ගන්නා වූ කර්ම බීජ හොඳින් තේරුම් ගත යුතුයි. දැන් අපිට නිවන් අවබෝධ කරගන්න නම් කරන්න ඕන එකම වැඩේ මේ කර්ම බීජ නිපදවීම නවත්තන්න ඕනේ. නිපදවීම අලුතෙන් නිපදවීම නවත්තන්න ඕනේ. අතීතයේ නිපද වූ කර්ම බීජ පැහැදලා ඉවත් කළා අයින් කරන්න ඕනේ. කර්ම බීජ උපදින්නට මුල් වූ හේතු වූ අර මෝහය සහ මුලින්ම ඉවත් කළා ඉතිරලා මුල් ගලවල දාලා ඉවත් කරන්න ඕනේ. ඉතින් මේක තමයි කරගන්න ඕන කර්ම තුන. මේක තමයි අර මේ ත්‍රි හේතුක බුද්ධලේ දැනගන්න ඕන දේ. එතකොට කර්ම බීජ එකතු කිරීම නවත් ගන්න ඕනේ. අලුතෙන් එකතු කිරීම නවත් ගන්න ඕනේ. මේ දැනගත්ත මොහොතින් ඉඳලා ඉදිරියටයි මේක කරන්න පුළුවන්. කර්ම බීජ අලුතෙන් එකතු කිරීම නවත් ගන්න පුළුවන් මේ මොහොතේ ඉඳලා. ඊට පස්සේ කර්ම බීජ අතීතයේ එකතු කරගෙන දැන් ගබඩා කරගෙන සිද්ද සංතානෙ තැන්පත් කරගෙන තියෙන අර සමුදය එහෙම නැත්නම් ගම් අර කර්ම බීජ ඇහැ කරන්න පුළුවන්. ඒවා දැක්ක දැක අවස්ථාවේ ඇහැ කරන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි වැදගත්ම අවස්ථාව. ඒ කර්ම බීජ ඇහැ කරලා කියන්නේ නැහැ. එකතු කිරීම නවත්ලා කියන්නේ නැහැ. මේ කර්ම බීජ උපදින මුල් අර ආජව අනුකේ මුල් දැකලා ඒ මුල් ගලවල ගන්න. මේ කියන්නේ රාග මුල් ගලවල, ද්වේෂ මුල් ගලවල, මෝහ මුල් ගලවල දැම්ම ඇදී මේ ඉතේමයි කියන්නේ. මේ හිතේ තියෙන මුල් තුන ගලවල දැම්මෙන් පස්සේ රාගයෙන් තොරයි රාගක් වේ වෙනා, ද්වේෂයෙන් තොරයි ද්වේෂක් වේ වෙනා, මෝහයෙන් තොරයි මෝහක් වේ වෙනා අන්නේ පුද්ගලයා ආරියත්වයට අරියත් උන්වහන්සේගේ ත්‍ත්වයට පත් වෙනවා. ඉතින් මේක නිසා හොඳට තේරුම් ගත යුතුයි හැම මිනිහෙකුටම මනසින් කල්පනා කරගොත් අපි මේ කල් ධර්ම එකතු කරනවා මොනවද මේ කල් ධර්ම කොහොමද එකතු කරන්නේ කවුද එකතු කරන්නේ මොකද එකතු කරන්නේ මොකටද එකතු කරන්නේ මොකද මේ එකතු කිරීම නිසා වෙන්නේ කියන එක තම තමන්ම කල්පනා කර යුතුයි තම තමන්ගේම මනස මෝහයෙන්ව රැඳෙනවා මෝහයෙන් ජීවෙනවා මිස අර මනස ජීවීමක් නැහැ මනස කීපීම විතරයි කල් වීම විතරයි ඇති වෙනවා ඉතින් මේ කල් වීම නවත්තන්න ඕනේ ඒක තමයි සීලයෙන් කරන්න පුළුවන් ඊට පස්සේ සමාධියෙන් තමයි කරන්න පුළුවන් අර අතීතයේ එකතු කරගත්ත ඒවා සංසිඳවන්නේ සම්මාදීන උතුම් ප්‍රඥාවෙන් තමයි අර අවසාන වශයෙන් මුල් තුන ගලවල දාලා විකාශ වෙලා අරහත් ත්‍ත්වයට එන්න නිවන අවබෝධය සඳහා කටයුතු කරන්න පුළුවන්. දරුවෙක් හදන්නේ යම් කිසි බලාපොරොත්තුවක්. මොකද්ද බලාපොරොත්තුව? සමාජ උදව්වක් උපකාරය බැරි වෙලාවක වතුරක දක්වා දෙයි කියලා. සමාජ හයිය හත්තිය මේක සංසාර බැඳීම. මේක තමයි මේ පටිච්චේදයේ මේ සංසාර බැඳීම. මේ බැඳීම තිබුණේ නැත්නම් මේ බැඳීම අත්හැරියන අර දඩුවෙන් කිසිම අබමල් වේනුවකවත් ප්‍රතිලාභයක් ප්‍රතිචාරය බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දරුවා ඒ කරන්න ඕනේ යුතුකම් හදලා දරුවට දෙන්න ඕනේ කරන්න ඕනේ අම්ම කෙනෙක් හැටියට යුතුකම් ඔක්කොම ඉස්ස කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි හරියට තේරුම් ගත්තොත් ඒක නිහිරගෙන ඉන්න කිසිම කෙනෙකුට මේ නිවැරදි බාධාවක් නොවේ දරුවන් ලැබීම පවා. හැබැයි දරුවන් අනේ මගේ දරුවා මට ඕන විදිහට මහදන්න ඕනේ මටම උපකාර කරගන්න ඕනේ මට සංසාරේ බැඳෙන්න ඕනේ මගේම දරුවා වෙලා ඉන්න ඕනේ කියලා හිතුවොත් තමයි බැඳුනොත් තමයි බැදිව උපාදානය කරගත්තොත් අල්ලගත්තොත් තමයි ඒක බාධාවක් වෙන්නේ. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කර යුතුයි Taman බැදිව අල්ලාගත්තොත් එතනයි දුක එතනයි රාගය එතනයි මෝහය. දැන් මේ නොමරෙන පුද්ගලයෙක් නැහැ. වෙනත් නොවන පුද්ගලයෙක් නැහැ. හැමදේම අනිත්‍යයි. ඒ වගේම හැමදේම අනිත්‍යයි. මේක තේරුම් ගත්තොත් මේ ගැමතිගේ පවත්තන්න පුළුවන් දෙයක් නැහැ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත්, විරක්ෂණය තේරුම් ගත්තා, ධර්මයේ තේරුම් ගත්තා, නිවන තේරුම් ගත්තා, අර කල් ධර්ම තේරුම් ගත්තා, ඒක උපදීන ඇති තේරුම් ගත්තා, ඒක නිවන ඇති තේරුම් ගත්තා, නිරෝධය තේරුම් ගත්තා, ඒකෙන් සදාතනම නිදෙන්න විදාර්ශන ඕන කියලා තේරුම් ගත්තා. ඉතින් ඒක නිසා
මේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් ඒ වගේ ඒවා බාධා වෙන්නේ හරියට ධර්ම අවබෝධ කරගත්තොත් මේ සංසාරේ යෑම කෙලවර කරන්න පුළුවන්. නම් ගමන යන්න ඕන නම් දැනෙන්න ඕන, ඇලෙන්න ඕන, එකතු වෙන්න ඕන, සම්බන්ධ වෙන්න ඕන, උපාදානය කරගන්න ඕන. සම්බන්ධ වෙන්න ඕන. සංසාර බන්ධනයක් කරගන්න.
අමතේ
ක්ලින් වෙයි. කියන්නේ මම යන්නේ ධර්මයේ ඉතිරි වෙලා අනිත් දුක ඇතුළත දක්ෂණේ ඇතුළේ මේ පිට කවස්සක් දී පිටුලෙන්න දරුව දඟලන්න කියලා යන්න ඕන. ඔව් ඒක වෙන්න පුළුවන්. ඒක දඟලන්න කියන්න පුළුවන්. මොකද එහෙනම් ගමන් කාය සංසිඳන කියන්නේ කායය කායන වස්තනා ඉතිරි වීම මම ඉතින් මේ නිසා දැන් රාගයෙන් දේශයෙන් ආහාර එකතු කරන්න බලෙන් ගන්න හදින් දරුවේ තමයි අර බඩ ඇතුළේ දිනන ධම්මද අර දැඟලීමේ පැතලී ඔය ගැටිලි කියන. ඉතින් මේ නිසා අර කායේ කායනුපස්සනාව කාය සංසිඳීම තමයි එකනක් සංසිඳීම. ඒ
කියන්නේ
මේ වයිකේ මතයන් දවසකට වාර ගන්න කියලා. ඒක මේ මම තමන්ගේ දෙයෙන් නැති වෙන්න පුළුවන්. අපි Taman දෙක දෙයින් නෑ හිතුව Taman කාය සම්පූර්ණ වගේ. දැන් සද්ධා බල, විරිය බල, සති බල, සංඥා බල. මේ බල පහ තියෙනවා. දැන් බල පහ මුලින්ම හටගන්නේ නෑ මේකට ඉස්සෙල්ලා තියෙනවා සද්ධා දැන් විමංසා පංච බලවලදී ඉඳලා සතර ඉද්ධිපාද. සතර ඉද්ධිපාද තුලින් තමයි අර පංච බල මතුවෙන්නේ. දැන් මේ පංච බල කියන එක දැන් බල කියන වචනෙන්ම තමයි තේරුම් ගන්න මේක බල එහෙම නැත්නම් ශක්තියක් කියලා. නමුත් මෙතන පංච බල කියන එකේ තේරුම අර මං කියන්නේ කලු ධර්ම නැතන්න ඕනේ කියලා. මේ කලු ධර්ම නැතන්නත් බලය ඕන. මෙන්න මේ කලු ධර්ම නැතන්න ඕන බලය තමයි මේ බල. දැන් අද මේ සද්ධාව කියන වචනයක් තියෙනවා. දැන් සද්ධාව කියන වචනේ, භක්තිය කියන වචනේ හැම පුද්ගලයෙක්ම මේ ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම වගේ පටලවා. අද ඔය සද්ධාවෙන් නෙමෙයි කිසිම වින්කමක් කරන්නේ, වින්කම් සියලුම දේවල් කරන්නේ මොකින්ද? භක්තිය. භක්තිය කියන එක අන්ධ භක්තියම කරනවා. ඊට පස්සේ දුහාන්දුරෙන් තමයි සද්ධාව ව්‍යාකාරයි. එක තමයි ඔය භක්තියට ගැතුණු අවිචාරව සද්ධාව. ඒ අවිචාරව සද්ධාව කියන පුද්ගලයෙ ඉන්න පුළුවන්. නමුත් භක්තිය තමයි අද දිනේට 90 දෙන්නේ 10 10 ඉතුරු 10 10 කියන්නේ අවිචාරව සද්ධාව. මේ විචාරව සද්ධාව කියන්නේ සත්‍ය අවබෝධය. සද්ධාව කියන එකේ බුදුහාමුදුරුව අදහස් කළේ මේ සත්‍ය දැන් සද්ධාව කියන්නේ හැම කෙනම කියනවා. සද්ධාව තමයි මූලික වෙන්නේ. සද්ධාව කියන්නේ සත්‍ය කීකීමට ඇති සත්‍ය සත්‍ය අවබෝධය. මේක හොඳට තේරුම් ගත යුතුයි. සද්ධාව ඇති වෙන්න නම් ඇත්ත ඇති ඇතිවම තේරුම් ගත යුතුයි. ඇත්ත ඇති වෙනවා කියන තේරුම් ගන්න මේ ගැති නැත්නම් මේ බුදුහාමුදුරුවෝ පෙන්වූ විචාරවත් සද්ධාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔය පින්කම් කරන්නේ හැම කෙනෙක්ම යමක් බලාපොරොත්තු වෙන. යම ප්‍රතිලාභය දැන් පින්කම් කරන්නේ කරුණු මූලික කරුණු තුනක්. එක්ක ප්‍රචාරය සඳහා, එක්ක ප්‍රතිපදිය සඳහා, එක්ක ප්‍රතිලාභය බලාපොරොත්තු වෙන. සාමාන්‍යයෙන්ම අදුම වශයෙන් මේ ආත්මේ හෝ ලබන ආත්මේ යමක් ලබා ගැනීම බලාපොරොත්තු වෙන. මොකද්ද මේකේ වෙනස? දැන් මේක වෙනාමකයි මේ රද්දා මේ ඔය භක්තියේ වෙනසක් තියෙනවද? නෑ. වෙනාම කරන්නේ රුපියල් 100ක් ඊළඟට රුපියල් 101ක් හරි ආපහු ගන්න. මේ පින්කම් කරන්නේ හැම කෙනෙක්ම එක්ක මේ ආත්මේ එක්ක මේ අද හෙට එහෙම නැත්නම් මැරෙන්නේ ඉස්සෙල්ලා එක්ක මැරෙන මොහොතේ එහෙම නැත්නම් මැරුණට පස්සේ මොනවා හරි අද දින ත්‍ත්වයට වඩා හොඳ ත්‍ත්වයක් ලබා ගැනීමේ බලාපොරොත්තු ඒ බලාපොරොත්තු විඥානය. ඒ බලාපොරොත්තු තමයි හැම ඒක තමයි කලුදම්. ඉතින් මේක හැම කෙනෙක්ම කල්පනා කරගත යුතුයි. අපි මේ උපාදානයේ නිසා තමයි මේ සියලුම කින්තම් කරන්නේ, ওই භක්තියෙන් කටයුතු කරන්නේ, ওই අවිචාරව ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නේ. එතෙන්දී නිවනට මුල් වෙන අර පිරිසිදු බව, අර ශ්‍රද්ධා බලය ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධා බලයක් හැටියට ලැබෙන්නේ නම් ඒ වගේම අර සද්දා බලය ලැබුණොත් විතරයි ඊට පස්සේ සති බලය ලැබෙන්නේ, ඊට පස්සේ තමයි වීර්ය බලය ලැබෙන්නේ, ඊට පස්සේ තමයි ප්‍රඥා බලය ප්‍රඥාව ලැබෙන්නේ. ඉතින් මේ නිසා හොඳට කටයුතු දැනගත යුතුයි. මේ ඇත්ත ඇති ඇතියෙන් දැනගත්තොත් සතිය පිහිටුවොත් අර සති සම්පයානකාරී වීමත් සමඟ අන්න නියම බුදුහාමුදුරුව පෙන්වලා දීපු නියම විචාරවත් ශ්‍රද්ධාව සිතක් තුළ පහළ වෙනවා. දැන් ශ්‍රද්ධාව ඇති වූ පුද්ගලයේ ඇත්ත ඇති ඇති දැකපු පුද්ගලයේ මේ පටිච්ච කියන වචනේ තේරුම දැනගත්ත පුද්ගලයේ මේ කලු ධර්ම කියන එක කලු කරනවා කියන එක තේරුම් ගත්ත පුද්ගලයේ මෙන්න ශ්‍රද්ධාවන්ත පුද්ගලයා මෙන්න මේකයි මේ ශ්‍රද්ධාව කියන වචනේ තේරුම නැතුව පස්සියන්නේ අද මේ දැන් ඔය විකුණන ආනුදිරෝ අර සමන්තපාසාදිදාව කියන පොතක් ඊට පස්සේ ලියපු පොත් 10000ක් ඇතුළු වුණාම විදුලි මාර්ගය ඇතුළුව මේ මුළු බුද්ධ බෞද්ධයාට සම්පූර්ණයෙන්ම අර පතංජලි ඥානමය තිබු වේදාගමේ සුවාගමේ සිද්ද අර ශ්‍රද්ධාව මේ විද්‍යාගමේ තිබු ශ්‍රද්ධාව අයින් වෙලා අර දේව ආගම්වල තිබු භක්තිය දේව භක්තිය අර බලයකට යැතිීමේ බැඳීමේ ශක්තිය ඒකයි භක්තිය කියන්නේ බලයකට බැඳීමේ යැතිීමේ ශක්තියයි භක්තිය හැම කෙනෙක්ම මේ බලයකට බැඳීමකට යට වෙලා මුලා වෙලා භක්තියෙන් මෝඩ වෙලා තියෙනවා දැන් බෝධි පූජා පවත්වන්නේ භක්තියෙන් හැබැයි බෝධි පූජා පවත්වන ක්‍රම දෙකක් තියෙනවා ශ්‍රද්ධාවෙන් බෝධි පූජා පවත්වන්න පුළුවන් එතෙන්දී ශ්‍රද්ධාවෙන් පවත්වන බෝධි පූජාවෙන් තම ආපහු යම ප්‍රතිලාභයක් ප්‍රචාරය ප්‍රතිඥා තමන් අභමල් වේනුවකවත් ලාභයක් බලාපොරොත්තු කරන බෝධි පූජාව ශ්‍රද්ධාවෙන් කරන පූජම් පූජා නෙමෙයි භක්තිය. දැන් අද බෝධි පූජා කරන්නේ මොකෝ? තමන්ගේ මෙදේ සංහිඳ කරගන්න, අරක ලබා ගන්න, මේක ලබා ගන්න, අර මේ හැම එකක්ම ප්‍රතිලාභ කියන කොටසට යටිනවා. දැන් පින්කම් කරන්නේ මොකද? මල් පූජා කරලා නිමිත්තු කරන්නේ අපිට අඩුගානේ පින් ලැබෙන්නේ. මේ පව් නැති වෙන්නේ. මේක සම්පූර්ණ ප්‍රතිලාභයක් වෙන්නේ. නිවන් දකින්න නෙමෙයි. නිවන් දකින්නවා කියන එක නම් මොකද? නිවන් දකින්නවා කියන එක බොහොම බලවත් ශක්තියක් ඒක සද්ධායෙන්ම ලබන්න ඕන දෙයක්. දැන් අපි පාණාති භාෂාව වේගවලින් සික්ඛාපදං සමාදියා. මෙතන තියෙන විරමණය වෙන්නේ මෙතන තියෙන්නේ භක්තියක් විතර මෙතන තියෙන්නේ අර සද්ධායෙන් නෙමෙයි දැන් බුදුහාමුදුරන්ගේ දේශනාව පාණාති භාතම් පහයි පාණාති භාතා පටිවිදෝ හොත් නිසා පාණාති භාෂා වේරමණී සික්ඛාපදං සමාදියාම් කියන්නේ මේ සංකය සමන්ත භාෂා අධිකාරී විද්‍යු බෞද්ධයාට ඉදිරිපත් කර අර මහා මායා දේවිය දවසේ මේ ඉස්සෙල්ල අනුමෝදන් හෝ අර සමාදන් වූ පංචදීන ඒක බුදුහාමුදුරන් කියන්නේ මේ බුදුහාමුරන් ගාලේ ඉස්සෙල්ල දුක්කේකට අදත් පාවිච්චි කරනවා ඒක පාණාති භාෂා වේරමණී සික්ඛාපදං සමාදියාම් මම මේක වෙනද කියලා දෙන්න පුතා දැන් අපි විරමණය එහෙම නැත්නම් වෙන්නේ කියන්නේ දැන් පලින් වෙන්නේ මේ පව මම කළොත් මට අවැණ මට පව් ගවන්න අපාය වැටෙයි එහෙම නැත්නම් මට නැරෙන්න වෙයි කියන දේ තමයි විරමණය එහෙම නැත්නම් අර වේගමණී සික්ඛාපද මෙතෙන්දී බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළ පාණාතිපාතම් පහයි පාණාතිපාතා පටිවිදෝ හොති කියන එක කියනවා වේරමණී සීලයට අමතරව වේරමණී සීලය ඇතුළුව ප්‍රහාණ සීලය, සංවර සීලය, චේතනා සීලය, අයිතික්කම සීලය කියලා පංච සීලයක්. මෙන්න බුදුහාමුදුරන්ගේ පංච සීලය දැන් පංච සීලයේ සීතිය පුද්ගලයේ පාණාති භාතම් පහයි පාණාති භාතා පටිවිදෝ හොති කියව පුද්ගලයේ පලින් වැළකීම ඒකත් එකක්. ඒක විතරක් නෙමෙයි අර සත්‍යාවේ පණ දෙරෙහි මගේ පණ මෙන්න අර සත්‍යාවේ පණ ඒ සත්‍යයට වටිනා දෙයක් අර මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා අන්න එතෙන් කියනවා අර අචල ශ්‍රද්ධාව එහෙම නැත්නම් අර අර විචාරවත් ශ්‍රද්ධාව ඇවිල්ලා ඒක නිසා ඇත්ත ඇති ඇති දැනගත්ත මේ සතත් පණ කියන සතේ මගේ පණ හා සමානවයි මේ සතේ ඒ නිසා මේ සමානවත් මම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාවේ සැලකන්න ඕන කියන අර දේ එනවා මිසක අර පයින් වැළකීමේ ශක්තිය විතර නෙමෙයි මෙතෙන්දී එන්නේ ඉතින් මේ නිසා හොඳට තේරුම් ගත යුතුයි මේ දැන් ඔය බුද්ධ ගෝතාමඳුර ලිය පොද්දාහක නිසා මුළු බුද්ධ ධර්මයේම බුද්ධ ධර්මයේ කලපිට ගහලා බුද්ධ ආගමක් ඇති කරා බුදුහාමුදුරුවෝ කලේ එදා මේ ජම්බුද්වීපයේ තිබුණ ආගම් 64ම ආගම් 64ම නැති කරලා බුද්ධ ධර්මයේ මතු කළා සම්මන්ත භාෂා අධිකාරය ඇතුළු කොට කියලා
බුද්ධ ගෝතම හිමි නැවත මුළු බුද්ධ ධර්මයේම යටපත් කළා. අර බුද්ධ ආගම කියලා බුද්ධ ආගමේ අස්වාසින් පතංජලි ආගම, ඒ පතංජලි ආගම කියන්නේ බුද්ධ ආගමත් එක්ක කලවම් ඉස්සේ ඉන්දියාවේදී කිච්ච බොහොම ප්‍රචලිත වෙච්ච ආගම, ඒ ආගම ලංකාවට ඇති කළා. ඉතින් ඒක නිසා අද තියෙන මේ බොහෝ දුරටම බුද්ධ ධර්මයේ මේ බුද්ධ ආගම හැබැයි එහෙම ඒක මේ මීම ගැන අපි වේගෙන් වයිදෙන් කටයුතු කළ යුතු නැහැ, තියාගල යුතු නැහැ. අපි දැනගන්න ඕනේ ඇත්ත ඇති ඇතියට ඒක සිද්ධ වෙන්න ඕන දෙයක්, සිදු වුණ දෙයක් ධර්මතාවයෙන් දැන් සිද්ධ වෙලා ඉවරයි. ඒක සිදුුනේ නැත්නම් අපිට අද බුද්ධ ධර්මයක් කියන එක දැනගන්න බැහැ. හේතුව බුද්ධ ආගමයටපත් වුණා නම් අර ත්‍රිපිටකයේ කියන වචනත් යටපත් වෙලා ගියා නම් අද ත්‍රිපිටකයේ වුණත් නැතුව බුද්ධ ආගමකුත් නැතුව දැන් ඔය කාල තිබුණ ආගම් 10000 ගණන් අද එකක්වත් නැහැ. ඒ වගේ බුද්ධ ආගමත් යටපත් වෙලා බුද්ධ ධර්මයත් යටපත් වෙන්න තියෙනවා. හැබැයි බුද්ධ ධර්මයේ genaatu vaahane tama ආ ගම තමයි, ආ ගමන තමයි මේ බුද්ධ ආගම. ඉතින් ඒක නිසා ඒ බුද්ධ ආගමක් ඇසීම තමයි, ඒක තමයි ධර්මතාවය. ඒ ධර්මතාවයෙන්ම ඒක වෙනස් කළා. බුද්ධ ගෝත කියන්නේ ගෝතාවක් කරලා ඇසී ආපු කෙනා ඒක කරා. ඒ කරන්ජා තමයි අපිට බුද්ධ ආගමක් කියන්නේ. බුද්ධ ආගම කියන නිසා තමයි ඒක බුද්ධ ආගම තමයි සම්මතේ වශයෙන් පිළිගන්නේ කියන්නේ. මේක ඇතුළේ තමයි බුද්ධ ධර්මයේ කියන්නේ. ඒ නිසා මේ කට බිලලා ඇතුළේ බලන්න ඕන ඉතල බලන එක තමයි මේ විද්‍යාව. ඒක තමයි කියන්නේ චක්කු මුදපාදී, ඥාන මුදපාදී, පඤ්ඤා මුදපාදී, විද්‍යා මුදපාදී, ආලෝක මුදපාදී කියලා කියන්නේ. ඒ කට බිඳලා බලන්න ඕන ඇතුලේ තියෙන මේ ධර්මය. දැන් මේ හැම කෙනෙක්ම කරන්නේ උඟක් ඔය බෞද්ධයා කියන අය ඉංගම් කර කර අර කට අතගලා පොතු ජනිත කර කර පොතු ජනිත පුතත් ජනියා කියන්නේ. දැන් රම්තන් ගෙඩියක් නම් රම්තන් ගෙඩිය බොහොම සුවපාදී, හොඳ ලක්ෂණයි පාටයි. ඒ පාට බල බල ඇස පින පිනව, කන පින පිනව, මන පින පින, වටේ හොඳට අතගලා වටේ යනවා. නමුත් මේක ඇතුලේ තියෙන රසය විදලා බලන්න බෑ. විද්‍යාව නෑ, අවිද්‍යාව තියෙනවා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේක විදලා බැලීමේ ශක්තිය මේ බුද්ධ ආගම කියන එක ඇතුලේම තියෙනවා. බුද්ධ ධර්මය කියන උතුම් ධර්මය. ඒක තේරුම් ගත්තොත් නිවන් දකින්න පුළුවන්. ඒක තේරුම් ගත්තේ නැත්නම් සංසාර ගමන යන්න පුළුවන්. මේ පොදු ඥානිත කර කර බුද්ධඥානය හැදියට වටේ කට කතා එන්න නෙල්ල අතගලා
බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ලෞතර ගෞතම බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි, මතු උපදින සියලුම බුදු පියාණන් වහන්සේලාත්, අතීතයේ උපදින දසදහසක් බුදු මේ කෝටියක් වුණත් බුදු පියාණන් වහන්සේලා අතීතයේ කවදා කොහොම දේශනා කළත් ඒ දේශනා කරන ධර්මය, දේශනා කරන භාෂාව ශබ්ද සංඥා. ශබ්ද සංඥාවෙන් දේශනා කරපු දේ තමයි මග අදි. අධිගමයටපත් වෙන මග පෙන්වූ ශබ්ද සංඥා. අධිගමයට මඟ පෙන්වූ ශබ්ද සංඥා. මේ මුගක අහලද සමාධිත මේ අධිගමයට මඟ පෙන්වූ ශබ්ද සංඥා. දැන් බුදුහාමුදුරුව එහෙම නැත්නම් ඒ කාලේ ඉඳපු ඒ අභිඥාලාභී අපි බොහොම උතුම් අය දේශනා කළාම ඒ පුද්ගලය ඒ භාෂාවෙන් තේරුම් ගත්තා කියලා. අර කියන අනේ නෙමෙයිලා. ඒකට හේතුව තමයි අර අධිගමයට මඟ පෙන්වූ ශබ්ද සංඥා විතර මේක භාෂාවක් නෙමෙයි. ඒක නිසාම බුදුහාමුදුරුව කිව්වා මේ විද්‍යාමිකයේ තිබුණ කාලේ ලියවීම නැති වෙදුනා නෙමෙයි. ඉතින් ඉතින්ලා ඉඳන් ලියලා තියෙන පොත් තියෙනවා. ඊට පස්සේ ඒ සමකාලීනව තියෙන පොත් අනන්ත තියෙනවා. වේදාගමේ සිවාගමේ අරින්න සංස්කෘත වල ඔක්කොම. නමුත් බුදුහාමුදුරුවෝ මේක ලියන්න එපා ලියුවත් විකෘති වෙනවා. දැන් සං කියන වචනේ 14 ආකාරයකට ත්‍රිපිටකයේම කියලා තියෙනවා. ඉතින් දැන් මිනිතු හිතන්නේ සම්මා කියන එකයි සංවර කියන එකයි මේ දෙකේම තියෙන සං දෙකක් තියෙනවා. මේකයි හේතුව. ඒක නිසා මේ පාලි භාෂාවෙන් කියලා තියෙන පාලි භාෂාව කියන එක බුදුහාමුදුරන්ගේ කාලේ තිබුණ භාෂාවක් නෙමෙයි. බුදුහාමුදුරුව කලේ බුදුහාමුදුරුව ධර්ම දේශනාවක් කළාම මේකේ තියෙන සාරාංශය අරගෙන ගහම පෙළ ගැස්සුවා. හේතුව මොකද? මේවා කටපාඩමේ වන පොත් කරගෙන දිගින් දිගටම පවත්වාගෙන යන්න ඕනේ නිසා ඒ නිකායවල වලට ඒ කොටස් වලට බාර දුන්න උපාලි මහා ආචාර්ය වහන්සේට එක කොටස් බැරි මහා සංඝාරි ආනන්ද ආචාර්ය වහන්සේට මේ වගේ ඇයිටි එක එක කොටස් බාර දුන්න ඒ පෙළ ගැස්සලා
ඒ දැන් බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කළා දැන් සීලවන්තක හාමුදුරුවන්ට පැයක් විතර ධර්ම දේශනා කළා වචන දෙකයි දුන්නේ රජෝ මරණ නමුත් මෙතන පැයක් දේශනා කරපු ධර්මයක් මේකෙන් තේරියා ගන්න පුළුවන් මේ පැයක් දේශනා කරපු ධර්ම මම කිව්වේ මේක පැයක මට පැයකට කියන්න බෑ මට දවසක් විතරයි මේක කියන්නේ මේක කියනවා දැන් මේ රජෝ කියන්නේ අත් වශයෙන්ම අපිට මේ රජත් මතුවන ආගාර හයක් තියෙනවා මේ ඉන්දිය හයෙන් ම රජත් මතුවෙනවා මෙතන හය ආගාර වූ ශබ්දි කියන අර ජය කියන වචනෙ වෙන හයක් තියෙනවා ඒ කියන්නේ දැන් මේ රජත් කිලුට වෙන ආකාරය තමයි හිත කිලුට වෙන ආකාරය තමයි මේ දුර්බන්ධ ගාමුදුරන් දිවිපත් කළේ රජ රස රම රංග රට රස කියන හයක් තියෙනවා රස රම රට රජ රංග රස මේ හයෙන්ම හිත කිලුට වෙනවා ඒ හය පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ කිලුට වෙන ආකාරය කිලුට වෙන ආකාරය පැහැදිලි කළා නම් රෙදි කැල්ලක් දුන්නේ මේ රෙදි කැල්ල අතගාලා බලන්න කිලුට වෙන ආකාරය මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ දේශනා කළා විද්‍යා කළා මේක හොඳට වෙලා පොඩි ආමුදුරන්ට විද්‍යා කළා දේශනා කළා මේක වචන දෙකකින් තමයි පෙළදහමේ කියන්නේ රජෝ හරණ නමුත් රජෝ හරණන් කියන එක අද ඉතින් කවුරුත් කල්පනා කරන්නේ ආ රජෝ හරණන් කියේ හරි මේක තේරුම් අරගෙන අන්න සද්ධාවෙන් සත්‍ය අවබෝධ කරගත්තනම් අන්න සද්ධාවෙන් මේක තේරුම් ගන්න වෙනවා එතකොට මේ පෙළදහම කියන්නේ මේ වගේ අර පාඩම් කරලා කටපාඩම් කරලා ආමුදුරන්ට භාවිතා කරලා තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට විග්‍රහ කරපු බාධාව එහෙම නැත්නම් මේ බොහොම කෙටියෙන් ලියපු දෙය. දැන් මේ කෙටියෙන් ලියපු දෙය ඊට පස්සේ ඒ කාලෙම හිටිය නොයෙකුත් මගබලලාදී ලියුවා සිංහල මිනිස්සුන්ට තේරෙන්න පුළුවන් විදිහට හෙලාටුවා සිංහල අට කතා, මහා අට කතා, කුරුන්දි අට කතා මේ වගේ අට කතා අෂ්ටකතා කියන්නේ මේක විග්‍රහ කරලා දැන් මම කියන්නේ රජෝ වර්ණන් කියන එක විග්‍රහ කරලා කියනවා කියලා අෂ්ටකතාව එලා අෂ්ටකතාව. නමුත් සං අද කොහෙවත් කියලා අෂ්ටකතාව එලා අෂ්ටකතාව කාටවත් තේරුම් ගන්න බැහැ. නමුත් දැන් අපිට පුළුවන් මේ කියන්නේ මේක කියන ගණන් ගන්නවා මේක කියන්න පුළුවන්. නමුත් ඒක ටිකක් ගැඹුරු දෙයක්. ඒ එලා අෂ්ටකතාවේ කියන දේ තේරුම් ගත්තොත් විතරයි අර රත්නේ නිවැරදි ඇදියට අර පෙළදහම තේරුම් ගන්නවා. පෙළදහම තමයි මේක පාඩම් කරලා මතක තියාගන්න ඕනේ. දැන් අර දැන් උදාහරණයක් දෙන්න තව මම එක උපරි උදාහරණයක් කියන්න අස්සජී ආමිදුරෝ අර පස්සක මහන්සියෙන් අවසාන රාජුන් වහන්සේ ඒ කාලේ ඉඳි උපතිත් කියන පිළිවැදී අධේ කියන පස්සේ රජුත් මහ රාජුන් වහන්සේ හම්බුනාම ඒ අස්සජී මහ රාජුන් වහන්සේ කිව්වා මේ ධම්මා හේතු පබ්බවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං චේ නිරෝධෝ එවං වාදී මහා සම්මුති ඒ මහා ශ්‍රමණයාණන් වහන්සේ දේශනා කරපු මුළු ධර්මයම පැය ගානක් අත්දී ආමුදුරන්ට දේශනා කළා. පැහැදිලි කරේක තමයි මේ වචන අතරින් තේරි අතරින් කියලා තියෙන්නේ. නැතුව මෙතන තේරි අතර තමයි පෙළදාම තියෙන්නේ. නමුත් මෙතෙන්දි පැය 3ක් 4ක් දේශනා කළා අර සං කියන්නේ මොකද්ද? ඒ සං නිරෝධ කරගන්න හැටි මොකද්ද? මේ සං ඒවන් වාදී මහා සමන. ඒ සං තේයෝ නිරෝධෝ ඒ කියන්නේ තේසම් මේ සං තමයි අපි මේ එකතු කරගන්න දේ තමයි අපි එකතු කරගන්න දේ තමයි මේ සංසාර ගමනට හේතු වෙන්නේ සංකේත හේතු වෙන්නේ කියලා මේ සං නිරෝධ කරගන්නේ මෙන්න මෙහෙමයි මේ එකතු කර ගැනීම අර මංගල සංවර සංකීර්ණ සම්මා කියන අවස්ථා තුන ඉගෙන විග්‍රහ කරගන්න තමයි මෙතන කරේ ඉතින් මෙතන මේ ගාථාව පිළිබඳව අදින්චා කරනවා නම් එදා අට කතාවේ ඉහළ අට කතාවේ සිදු සමහර විට 10 විතර මේක විග්‍රහ කරලා තියෙනවා මේ ගාථාව ඉතින් එහෙම එකක් නේද මේ බුද්ධයන් කියන එක ඒවා පෙරලස් වෙලා කටපාඩම් කරගන්න පුළුවන් විදිහට හැදුවා ඒ කටපාඩම් කරගත්ත දේ බොහොම ගැඹුරුයි ඇතුලේ තියෙනවා මේකේ මුළු ධර්මයම මේක ධර්මයේ තේරුම් ගන්න විතර අර කටපාඩම් කරගත්ත මේක කියන්නේ හරියට වේදමාත්‍ය දේශීත්වය කියවනවා දේශීත්වය කියලා දුන්නා වේදමාත්‍ය නමුත් මේ දේශීත්වය කියන දේ අඳුරගත්ත නැත්නම් දැනගත්ත නැත්නම් මේවා හරියට හොයාගත්ත නැත්නම් ඒ දේශීත්වය කටපාඩම් කරගෙන හිටියට ආදී දේශීත්වය බොහොම ආරක්ෂා කරලා දුන්නාල්ලාට හිටියට ආදී නිවන්දගින්න කාටවත් අත්ම බෑ මේ දේශීත්වය කියන්නේ හරියට හොයලා නිවැරදිව දැනගෙන ඒක අරගෙන ගිහිල්ලා තම්බලා බොන්නම ඕන දෙවේ සංහිප කරගන්න ඒ වගේ වැඩක් නේද අද කරන්නේ දේශීත්වය කටපාඩම් කරගෙන ඉඳලා ඒකේ ශබ්ද රසය එහෙම නැත්නම් තුනේට තියෙන එක නම් ලබනවා නමුත් ධාරයේ තමයි චරයේට ඇත්තෙම නැහැ
ඉතින් මේක තමයි හේතුව මේ නිවන නැහැ නේද ධර්මයේ වරදක් නෙමෙයි මෙතන කියන්නේ මේ ධර්මයේ නැති කර එකයි වරද ඊට පස්සේ දැන් මේ සංගතමාන්තය කතාව මොකද්ද මේ දැන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අර මාගදී ශබ්ද සංඥා කටවහරෙන් ආවේ දිවිදිගටම ඒ කටවහරෙන් ආපු වනකොත් කරගෙන ඒ සංඝයාවන්සේලා රාජුණාන්සේලා මඟපලලාදීන් ගෙනාපු දේ ඊට පස්සේ තේරුම් ගන්න පුළුවන් විදිහට සිංහල අට කතා ඔය එලා අට කතා මහා අට කතා කුරුලි අට කතා ආදී කොට ඇත්තා වූ අට කතා වර්ග පහක් ලියුවා. ඒ අට කතා පහ තමයි දැන් ලෝකයා අතර ප්‍රසිද්ධ වුණේ. අර ත්‍රිපිටකේ කොහෙවත් තේරෙන්නේ නැති මුන්න නම් අට කතා ලියුවා. ඒ නියලා තිබුණු අට කතා ඊට පස්සේ මේ අට කතා වලට සමගාමීව ධම්මපදයේ කියන කොටන් දෙනවා. ධම්මපදයක් බුදුහාමුදුරන්ගේ දේශනාවන්ම තමයි. නමුත් ධම්මපදයේ කියලා කියන්නේ දැන් මේක හොඳට තේරුම් ගත්තේ දැන් ජාතක පොත කියලා පොතකුත් කිව්වා ධම්මපදයක් කිව්වා දැන් මේ ජාතක පොතේ කියන්නේ හෝ ධම්මපදයේ කියන්නේ හෝ නිවන් අවබෝධයට උපකාර වන පටිච්ච සමුප්පාද ධර්ම නෙමෙයි බණ කියන්න ලෝකයාගේ ලෞකිකත්වයේ දිනු කරගන්න අවවාද අනුශාසනා කරන්න රජවරුන්ට දිදුවරුන්ට උගත් පඬිතුන්ට ගුරුෝලයන්ට බණ කියන්න හොඳ දේ තමයි ධම්මපදයේ කියන්නේ ජාතක වර්ගාවේ කියන්නේ ශබ්ද රසය ගන්න අර උදීගෙන පහන් සංවේගයේ සඳහා ශබ්ද නදා කියවලා අර හනද පිළිහිදු පැහැදිලි ශබ්දයක් අරගෙන එතෙන්දි යම් කිසි හික්මීමක් පිට්ඨනයක් වෙනව නැත්නම් එතෙන්දි දැන් අර පොඩි ඥානය උදීගෙන පහන් සංවේගයේ සඳහා ඒක තියෙන්න ඕන ධම්මපදයේ කියන එකේ වැරදක් නැහැ අදි මදිපාලියක් අදිපාලියක් උදක එතනත් හොඳයි නමුත් ඒකත් බුදුහාමුදුරන්ගේම කොටස් බුදුහාමුදුරේ කියපු ධර්මී පදයක් කොටක් ගත්තා ඒ වගේ පද කොටස් ඒ ධර්මයේම තිබෙන්නේ විදිටක ධර්මයේ තියෙනවා ධම්මපදයේ කියන්නේ ඔක්කොම ඒවම පදය කියලා කඩලා අරගත්තා ඉතල හැබැයි ඒකේ පටිච්ච සමුප්පාදේ එහෙම නැත්නම් නිවන් දකින උතුම් ධර්මයේ එතන නැහැ ජාතක කතාවෙත් නැහැ මේකෙත් නැහැ හැබැයි ඒකට මූලික වූ කරුණු තියෙනවා ඒක නිසා හොඳටම තේරුම් ගත යුතුයි මේ අර හෙලාට කතාවල පිටිච්ච දේ තමයි ඊට පස්සේ ධම්මපදයේ ඉුවට පස්සේ දැන් ඒක තමයි ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ ඒක තමයි හැම කෙනෙක් ගාව ජනප්‍රිය වෙලා සියලුම ඔය ධාමාතු රාම්ගේ බණ කියන රජ සිටුවරුන්ට බණ කියන පාවිච්චි කළ යුතුද ඒක නිසා දැන් ජාතක කතාව යටපත් වෙලා මේ විදිකේ යටපත් වෙලා ධම්මපදයේ මතු වුණා මෙන්න මේ අවස්ථාවේ තමයි අර අලිහාරයේ අලින්දෙනෙදි අර යම් කියන්නේ කියන්නේ මුලලා විදිකේ දැන් ලියලා කියන්න ඕනේ කියලා තීරණයක් අරගෙන ලියලා තිබ්බා ඒ ශබ්ද යන්නා පාවිච්චි කරපු හැටියට ලියලා තිබ්බා ඒ අතරම අර හෙලා අට කතාත් පාවිච්චි වුණා කියලා කරලා මෙන්න මේ හෙලා අට කතා කියලා අට කතා සිංහල මිනිස්සුන්ට නිවන් අවබෝධ කරගන්න මඟ බල ලබන්න උපකාර වූ මේවා ඊට පස්සේ හෙලා අටුවා පාලියට පරිවර්තනය කිරීමයි බුදුගෞතමහාමුදුරුවෝ කළේ. එතකොට අර සිංහලෙන් තිබිච්ච සිංහල මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා තිබිච්චා. පාලියට පරිවර්තනය කළා. අර හෙළ අටකතා, සීයල අටකතා, කුඩුම්බි අටකතා, මහා අටකතා කියන ඇතෙක් බරිට මහා විහාරයේ සංපත් කළ දුන්න පොත්වලේ සියලුම දේවල් බුදුගෞතමහාමුදුරුවෝ කුමන්ත්‍රණයක් කළා පිච්චියා. පිච්චුවට පස්සේ ඉලාට කතාත් නැතුණා, ඉලාට කතාත් නැතුණා, මහාට කතාත් නැතුණා, ගුරුන්දු අට කතාත් නැතුණා, බුද්ධ ගෝස ආමඳුරේ පොඩ්ඩාහක විතරයි තිබුණේ. හැබැයි ත්‍රිපිටකයේ පුච්චන්න බැරි වුණා බුද්ධ ගෝස ආමඳුරට ඒක තිබුණේ ඉන්දියාවේ. ඉතින් එතන කියන තිබුණ පිටපතක් තිබුණා නම් ඒක පිච්චෙන්නේ නැති. නමුත් අර අලුලෝනේ තිබුච්ච පිටපත පිච්චුනේ නැහැ. ඒ නිසා ත්‍රිපිටකේ රැකුණා. ඊට පස්සේ අර අනුරාධපුරයේ ඒ වගේම ඔය සිද්ධස්ථාන වල ඉන්දිය හැම කෙනෙක්ම කල්පනා කරලා මේ බුද්ධෝසහාමුදුරේ කියපු එක තමයි නියම ධර්මිනිය කියලා එන්නේ එතනින් වෙන අන්න බුද්ධාගම හැටියට මේක පාවිච්චි කරනවා මිසක අර උතුම් පටිච්චසමුප්පාද ධර්මිනිය කියන බුද්ධ ධර්මයේ සහ මුලින්ම නැති වෙලා වැහිලා යටපත් වෙලා අභාවයකම ගිහිල්ලා නිවන එතනින් වැහිලා අද වෙනකන් නිවන තිබුණ හැබැයි ඉතින් ඒ වෙන විදිහ නිවන් දකින්න පින් ඇතුන් කිසි කවුවත් සිද්ධියේ නැහැ ඉතුරු වෙලා තිබුණේ නැහැ ඒක තමයි ධර්මතාවය කියන්නේ ඉතින් මේ පින් නැති මේ මදි නිවන්ද නිවන් දකින්න ධර්මත මේ උතුම් බුද්ධ ධර්මයේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ත්‍රිවිධ ධර්මයේ වැඩකුත් නැහැ ඒවට වෙන වෙන අර්ථ දීලා ඒක පවත්වාගෙන යන විදියට විතර මේ පද ටික රැගෙන ගියන විතර පද පරමන විදියට විතර රැකුණා දැන් වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත ඒ පදවලටම ඒ වචනවලටම ඒ පෙරදාමේ ඇත්ත ඇති ඇදී තේරුම් අරගෙන ඒවා සම්පූර්ණ අර්ථ ධර්ම නිරුක්තිය ඇදීට පටිච්චසමුප්පාද උපාධි ධර්මයේ පිළිගැනීම දෝතාවේ හේතුඵල ධර්මයේ මේ සියලුම දේවල් මතු කරලා විස්තර කරලා විස්තර කරලා දෙන්න පුළුවන් ප්‍රත්‍යක් ලැබිලා තියෙන එකයි. ඒ කියන්නේ අද නැවතත් නිවන් අවබෝධ කරගන්නට සුදුසු ශක්තිය ඇති තුන් ඇති මිනිසුන් දෙවිඳුන් දෙගොල්ලම දැන් ඉන්නවා මේ ඉබදියා මෙන්න මේකයි.
හොඳයි එහෙනම් හැම කෙනෙක්ම කල්පනා කරන් දෙන අපි දැන් මේ මෙච්චර වෙලාවක් මේ ධර්මයේ අහලා ශ්‍රවණය කළා සීල සමාධි ප්‍රඥා කියන තුනම වඩා ගත්තා. ඒක නිසා තමන්ගේ හිත බොහොම චිත්ත ප්‍රසාදයටපත් වෙලා ඉතේ පිළිසිදු චිත්ත දෙන්න පතුරවන්න පුළුවන්. ඒක නිසා අපි මේ පින් අනුමෝදන් කළා, පින් දීලා, පින් පවරලා පින් පතුරවන්න ඕන. හැම කෙනෙකුටම පළමු කොටම ධර්මයේ දේශනා කිරීමේදී මේ දවල් ආහාරය දීලා ආයු සැප බලවත් ප්‍රඥා කියන සම්පත්තිය ලබා ගත්ත ඒ හැම කෙනෙකුටමත් මේ පුණ්‍ය ශක්තියෙන් ධර්ම අවබෝධය ලැබී නිර්වාණ අවබෝධය ලැබීමටම මේ ආත්මයේම නිවන් දැකීමට මේ පින හේතුවා උපකාරී වේවා. කල්පනා කර ගන්න ඕන හැම කෙනෙකුටම තම තමන්ගේ දේවල් වලින් මෙතෙන්ට එන්න අවසර දුන්නා වූ, මද දුන්නා වූ, පාර දුන්නා වූ සියලුම ආයත ඒ දේවල් වල ඉන්න තම තමන්ගේ ඥාතීන් මිත්‍රයන් දෙවිවරුන්ට තමන් මේ ධර්ම ලබාගත් ආත්ම අවබෝධයෙන් ඒ අයටත් ධර්ම ඥානය පහළ වේවා, ඒ අයටත් නිවන් දකින්නට උපකාර වන ධර්ම අවබෝධය ලැබේවා කියලා ඒ අයට සාදුනා. ඒ වගේම තම තමන්ගේ නමින් මිය පරලොවදී සියලුම ඥාතීන්ගේ විද්‍යාන්ත උපේතුන්ට අපිට කරන්න පුළුවන් එකම දේ තමයි පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. ඒ හැම කෙනෙකුටම නිර්මාණ අවබෝධය ලැබේවා, සංසාරික නිදි නිදාස් වේවා කියන සාධිකාරයක් දීලා නිවන් දකින්න. සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාටත් අපි මේ පින් අනුමෝදන් කළ පින් පවරලා පින් පත්තු කළ ඒ සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාට නිර්වාණ අවබෝධය සඳහාම මේ පින් හේතු වේවා, උපකාර වේවා කියලා සාදුනා. සියලුම තිරිසන් අපාගත සතුනුත් අමනුෂ්‍ය භූත පෙරේත ආදී සත්පුරුෂයාට අසංයතලේ ඉන්නා වූ අනන්ත අප්‍රමාණ සත්පුරුෂයාටත් අපි පින් දීල පින් අනුමෝදන් කළ පින් පවරලා පින් පත්තු කළ ඒ හැම කෙනෙකුටමත් මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සංඝාර්ධකෙන් නිදී නිර්වාණ අවබෝධය සඳහා මේ දින හේතු වේවා, වාසනාව වේවා. මේ ගාථාවන් කිය පින් දෙන කාර්යකාරී නිදීට
ඉදම් මේ පුඤ්ඤං මාර්ගවත්ත්‍යා නමෝතු සතර දුක්ඛාපන්න